ධර්මය ගැන දැන් කතා කරලා තේරෙන විදිහට දැන් මේ දර්ශනය ගැන ටිකක් අපි කතා කරන්න ඕනේ. එතකොට අපි කතා කළා හැමදාම අර අපි ලෝකේ දකින ක්‍රමය වැරදි, අපි ජීවත් වෙන විදිහ වැරදි, දකින දේ තියනවා, තියෙන දේ දකිනවා, තියෙන දේ අහනවා, අහන දේ තියනවා කියන විදිහටයි අපි ජීවත් වෙන්නේ. මෙහෙම ජීවත් වුණොත් තමයි කෙලෙස් ඇති වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. නමුත් නිවැරදි දේ තමයි මොකද්ද? දකින දේ තියනවා, තියෙන දේ දකිනවා නෙමෙයි. ඒ වෙනුවට දකින්න ඕනේ කොහොමද? ඈ? පවතින දේ පේන්නේ නැහැ, පේන දේ පවතින්නේ නැහැ කියලා අපි කතා කරා. දැන් ප්‍රශ්නේ මෙන්න මේකයි. පවතින දේ නෙමෙයි පේන්නේ, පේන දේ පවතිනව නෙමෙයි කියලා කියන්නේ ඇයි? කියලා දැන් ඕක කීය හැකි හේතු කියන්න එපා කවුරු හරි ඇහුවොත්. පෙනෙන දේ පවතිනව නෙමෙයි, පවතින දේ පෙනෙනව නෙමෙයි කියලා කියන්නේ මොකක් හින්දාද? ද මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේන්නේ, පේන දේ තියෙනව නෙමෙයි, තියෙන්නේ මිරිඟුව. එතකොට පවතින දේ නෙමෙයි පෙනෙන්නේ, පෙනෙන දේ නෙමෙයි පවතින්නේ. එතකොට ඒ මොකක් වෙලාද, මොකක් හින්දාද එහෙම වුනේ? හරි, පවතින සතර මහා ධාතුව පේන්නේ. ඈ? රවුන්නේ. එහෙම කිව්වොත් වැරදීනේ. හරි හරි, මම කියන්නේ පේන දේ නෙමෙයි පවතින්නේ, පවතින දේ පේනවා නෙමෙයි කියලා කියන්න තියෙන හේතු මොනවද? කුමන කාරණාවක් දන්න හින්ද, දකින හින්දද එහෙම කියන්නේ කියලා මං අහන්නේ. මොකද්ද හේතුව? යෝනිසෝ මනසිකාරය නෙමෙයි. දැන් එහෙම වෙනස් වෙලා පේන්න මොකක් හරි හේතුවක් තියෙන්න එපා. මේකේ හේතුව අපි ටිකක් පොඩ්ඩ බලමුකෝ ඈ. මේකේ හේතුව ගැන තමයි අපි කිව්වේ. දැන් මේ ආයතන ටික ගැන හැම වෙලාවෙම අපිට දැනුම තේරුම තියෙන්න ඕනේ. අපි උතෙන්ට එමු වෙන පැත්තකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම මෙහෙම ඉන්න ටිකක් පහසෙන්ද, කම්මස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු භවිසාමි. මේ කර්මයම දායාද කරගෙන, කම්ම යෝනි කර්මයම උප්පත්ති කරගෙන, කම්ම බන්දු කර්මයම නෑදෑ කරගෙන, කම්ම පටිසරණ කර්මයම පිළිසරණ කරගෙන මේ සත්ත්ව වර්ගය පවතින්නේ කියලා. නමුත් දැන් අපිට හිතෙන්නේ උප්පත්ති කොට කියනකොට අම්මයි තාත්තයි ඉන්නවා, බන්දු කියනකොට නොයෙක් ඥාතිලු දුවල පුතාලා ඉන්නවා, පටිසරණ පිළිසරණ කියනකොට ඥාතීන්ගෙන් හිතේසීන්ගෙන් රැකියා කරන තැන්වලින් අනිත් අයගේ පිළිසරණක් තියෙනවා කියන මට්ටමයි අපි හිතාගෙන ඉන්නේ. ඒ හින්දායි මේ ලෝකේ ඇලිලා මේ ලෝකේ තුල ඉන්නේ. මොකද අපිට අපේ ඉපදීමත් අපේ පිළිසරණයත් අපිට රැකවරණයත් අනිත් අයයි කියන මට්ටමේ දැක්මක් අපිට තියෙන්නේ. යම් වෙලාවකදී වෙන කිසිම කෙනෙකුගේ පිහිටක් සරණක් නැහැ. ඇත්තටම මේ කර්මයේම උප්පත්ති කොට, කර්මයේම දායාද කොට, කර්මයේම බන්දු කොට, කර්මයේම උප්පත්ති කොට, කර්මයේම පිළිසරණ කොටයි ඉන්නේ කියලා තේරුණු දවසටයි අපි ලෝකෙන් ඈතර වෙන්නේ. එදාටයි මේ කර්මය ගැන උනත් බය ඇති වෙන්නේ. අද කොච්චර කිව්වත් අපිට කර්මයට බය ඇති වෙන්නේ නැත්තේ. දැන් අපාය ගැන කියනකොට අම්මෝ කියලා බය හිතෙනවා. නමුත් ඒ වුණාට ජීවිතෙන් ඒ වගේ තැනකට යන්න තියෙන කර්ම සිද්ධ වෙන්න අවස්ථාව යදුනහම තමයි වෙන්න පුළුවන් නේද? මොකද ඒකට හේතුව එතන දැන දැක අවබෝධයකින් අතහැරෙන්න ඕන සිද්ධියක් මිසක අතහරින්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. එතකොට මේ කර්මය නෑදෑකොට, උප්පත්ති කොට, පිළිකරණ කොට, පිහිට කොට ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියන එක අපිට තේරෙන්නේ. එහෙම යම් දවසකදී තේරුනොත් විතරයි එදාටයි අපි මේ සසරෙන් මිදෙන්නේ. ඒ කියන්නේ එදාට මේ ලෝකයේ තුල ජීවත් වෙන ජීවත් වෙන්න ඕනේ නිසා කිසි කෙනෙකුගේ පිහිටක් සරණක් නැහැ කියන තැන නියම උත්තරේ එයාට තේරෙනවා. තමන්ට තමන් විතර මිසක තමන්ට ධර්මය අරගෙන වෙන පිහිටක් නැහැ කියන තැන එනවා. ඕකෙදී මෙන්න මෙහෙම දකින්න ඕනේ අපි මේ පටිච්ච සම්පාදේ කියනවානේ. අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා. මෙන්න මේ ටිකේදී අපි කියමු දැන් අවිද්‍යාව කියන්නේ පංච උපාදාන ස්කන්ධයත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් දෙක නොදන්නවා. අපි මෙහෙම කියමු දැන් ඇහෙන් අපි රූපයක් බලන අවස්ථාවට ඒ රූපයක් දකින මොහොතට කියනවා පංච උපාදාන ස්කන්ධය කියලා. අපිට මේ පංච උපාදාන ස්කන්ධය නැත්තම් අපිට අරමුණක් පෙනෙනකොට මේ පෙනෙනවා කියන සිද්ධියත් ඒ සිද්ධිය ඇතිවෙච්ච හැටිත් නැති වෙන හැටි දෙක නොදන්නකොට ඒ නොදන්න එකට කියනවා මොකද්ද? අවිද්‍යාව කියලා. අවිද්‍යාවේ ලක්ෂණය තමයි අවිද්‍යාව කාරණා දෙකක් ඇති කරනවා. එකක් තමයි ඇත්ත පෙන්වන්නේ මේ පංච උපාදාන ස්කන්ධයත් ඒකේ ඇතිවීමත් නැතිව නැත්තම් පෙනෙනවා කියලා අපිට යම් අරමුණක් පෙනෙන තැනක මෙන්න මෙහෙම ධර්මතා ටිකකුත් තියෙනවා. ඒ ධර්මතා ටික ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ හේතු ටිකකින් කියලා පෙන්වන්නේ. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියලා පෙන්වන්නේ. ඕක තමයි අවිද්‍යාව. එහෙම නොපෙනෙනකොට ඉබේම අපිට හිතෙන්නේ තියෙන දෙයක් කියන මට්ටම. ඒ පේන දේ ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට අපිට හිතෙන්නේ තියෙන දේකුයි අපිට පේන්නේ කියන මට්ටම. එතකොට අපි මොකද කරන්නේ? පේන දේ අරඹය මොනවා හරි හිතනවා. එක්කෝ පේන දේ අරඹය කියනවා, එක්කෝ පේන දේ අරඹය කරනවා. පේන දේ මෙහෙම ගන්න හදනවා නම් අපි ඒ පේන දේ අරඹය යමක් කළා. මේ පේන දේ අරඹය මොන හරි කියනවනම් මේ කෝප්පේ කියලා කියනවනම් මේක කිව්වා. ඒ නැතත් මේ අරඹය මෙතන තියෙන කෝප්පයක් වටාපතක් නේ කියන හැඟීම හෝ තියෙනවනම් මේ හිතුවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අපි පෙනෙන දේ අරඹය මොනවා හරි දෙයක් හිතනවනම් කියනවනම් කරනවනම් ඒ හිතින් කීින් කිරින් කරන්නේ මේ පෙනෙනවා කියන සිද්ධියේ තියෙන සැබෑ තත්ත්වය නොදන්නාකම නිසායි. එතකොට හිතන කියන කරන සිද්ධාන්තයට අවිද්‍යාව බැඳිලා තියෙනවා. දැන් අපි පේන දෙයට හිතන එක ඇති හිතනකොටම ඉබේම එතන අවිද්‍යාව තියෙනවා කියන ධර්මතාවය යෙදෙනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාර ඔන්නෝයේ හිතන දේ තුල හිතන කාරණාව තුල තියෙනවා තණ්හා මාන කියන කෙලෙස් ටිකක්. තණ්හා මාන කියලා කියන්නේ අපි හිතනවා කියලා කියන්නේ මනිනවා. මනින එක මත තණ්හාව. අපි නිකමට කිව්වොත් දැන් එකම මට්ටමේ කඩදාසි කොළ දෙකක් තියෙනවා. අපි මේකට හිතනවා එකකට මේක රුපියල් 1000යි මේක රුපියල් 100යි කියලා. එතකොට හිතුවාම මේ 1000 කියන එක ගොඩක් වටිනවා, මේකෙන් මෙහෙම මෙහෙම වැඩ කරන්න පුළුවන්, මේකෙන් එච්චර කරන්න බෑ කියන මට්ටමේ දැන් මේ හිතීම තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා මේකට වඩා මේක වටිනවා, මේ කාරණා 100 වටින්නේ නැහැ 1000ට වඩා කියලා මැනීමකුත් තියෙනවා. මැනීම එක්ක දැන් මේ හිතීමට එක හිතීම කියන තැනක එකටයි තියෙන්නේ මැනීමත්, දැන් මැනීම කියන තැන එකටයි තියෙන්නේ තණ්හාව. දැන් මොකද කරන්නේ? අපි වටිනාකමේ හැටියට මනිනවා, මේ තණ්හා කරනවා. දැන් කවුරු හරි ගන්න කිව්වොත් ඉස්තෙල්ලාම අර 1000 කියන එකට නේ අත දාන්නේ. දැන් මේ එකම කඩදාසි කොළ තියෙනකොට ඇයි එකකට ඉස්තෙල්ලාම අත දාන්න ගන්න හේතුව? ඒකට තියෙන කැමැත්තනේ. ඇයි ඒක කැමති වුනේ? දැන් දෙකම කඩදාසි නම් එකකට ඇයි වැඩි කැමැත්තක් ඇති වුනේ? වටිනාකම. වටිනාකම ලැබුණේ කොහොමද? වටිනාකමක් දීලා අපි හිතපු නිසානේ. ඒ කියන්නේ අපි වගේම ලෝකෙ ඔක්කොම හිතලා තියෙනවා. මේක ප්‍රඥාක්තිය. එතකොට මේ හිතපු කර්මය මත මට්ටම මත තියෙනවා මොකද්ද? තණ්හා මාන කියන කාරණා දෙකට බැඳිලා තියෙනවා. තණ්හා මාන කියන තණ්හාවට බැඳිලා තියෙනවා කර්මය. කර්මයට බැඳිලා තියෙනවා අවිද්‍යාව. අපි යමක් බලනකොට බලන දේ තුල තියෙන අවිද්‍යාව නිසා අපි හිතනවා, ඒ හිතන එක අපේ කර්මය. හිතීම මත තමයි අපිට වටිනාකමක් එන්නේ. ඒ මට්ටම මත තණ්හාව. එතකොට තණ්හා මට්ටම මත උපාදාන. උපාදානය කියන්නේ අපි ඒ කැමැත්තේ මට්ටමට තමයි ඒක මගේ කියලා ගන්න කැමති වෙන්නේ. දැන් මෙතනදී මේ කාරණා ටික ඔක්කොම අයිති අවිද්‍යා, කර්ම, තණ්හා, උපාදාන කියන මේ ඔක්කොම ටික එකට බැඳිලා තියෙන්නේ කර්ම භවය කියන තැනකින්. මෙතෙන්දී මට පෙන්වන්න ඕනේ උනේ ඊට පස්සේ මරණාසන්න මොහොතේදී ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පැමිණෙනකොට ඒ හිතේ හැම වෙලාවෙම මේ කර්ම ගතිය තියෙනවා. අවිද්‍යාවේ මට්ටම මත කර්මය, කර්මයේ මට්ටම මතයි කර්මයේ ඒ කර්ම විඥානයේ ගතිය මතයි හැම වෙලෙම ප්‍රතිසන්දි විඥානේ තියෙනවා. එතකොට ප්‍රතිසන්දි හිත විඥානය සතර මහා ධාතු රූපයකට බැසගත්තට පස්සේ විඥානීය රූපෙ බැඳෙනවා. එතකොට කියනවා විඥානපච්චා නාම රූපං කියලා. දැන් මේ රූපය මෙහෙන් කනබුන ආහාර ලැබෙන්න ලැබෙන්න මේ රූපය හැදෙන හිතේ තියෙන ගතිය. හිතේ තියෙන ගතිය. මේ බොහොම ගැඹුරු නමුත් වටිනා දැන. අපි කියමු දැන් එකම කනබුන ආහාර බත් පාන් කෞපි මුං ඇට වල තියනවද ස්ත්‍රී පුරුෂ ભેදය? ඒවැය තියනවද කළු සුදු ભેදය? උස මහත ભેදයක් තියනවද? එහෙනම් කන බොන බත් පාන් කවුරු මුං ඇට කාලා හැදෙන ශරීරය ස්ත්‍රියක් උනේ පුරුෂයෙක් උනේ උස උනේ මිටි උනේ කළු උනේ සුදු උනේ ඇයි? රූපේ ඒ தත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබුණේ ඒ රූපය හා බැඳිලා තියෙන සිතේ තියෙන කර්ම ගති වලට. ඒ කියන්නේ සිතේ තියෙනවා කර්මජ රූප වර්ගයක්, ඉත්ති ඉන්ද්‍රිය, පුරිෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒ ඉත්ති ඉන්ද්‍රිය පුරිෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන්නේ සිතේ ධම්මායතනය පරියාපන්න සියුම් ස්වභාවයක්, රූප ස්වභාවයක්. කර්මයේ මට්ටම මතයි ඒ රූපයේ තියෙන ඒ ස්වභාවයටයි මේ කනබුන ආහාරය හැදෙන්නේ. ඕකෙදී අර මම මෙම කාරණාවක් කියනවා. දැන් සියුම් නුග ඇටයක් හරි නුග ගහක වගේ ඇටයක් අරගෙන අපි හිටෙව්වොත් පොළවේ තියෙන ඕජාසාරය අරගෙන මේක පැලවෙලා පැලවෙනකොට අතු ගිහිල්ලා ඉති ගිහිල්ලා මහ විශාලට මුල් ගිහිල්ලා හැදෙන්න ඕන කියන ගතිය ආන් අර බීජේ තිබුණේ මිසක එහෙම හදන්න ඕනේ කියන ගතියක් මේ සතර මහා ධාතුවේ නැත්නම් මේ ආහාර තියෙන ඕජාවක තියෙන හැකියාවකින් හැදුණා නෙමෙයි. මොකද ඒකට තිබුණා තල් ගහක් පොල් ගහක් වගේ හැදෙන්නේ. නමුත් හැදෙන්නේ නැතුව නුග ගහ කෙනෙක් හැදෙන්න ඕනේ මෙහෙමයි කියන ගතිය තියෙන්නේ ඒ බීජේ. තල් ගහක් පොල් ගහක් කියන එකටත් පොළවේ තියෙන ඕජාසාරය අරගෙන ගහ හදන්න ඕනේ මෙහෙම කියන එක තියෙන්නේ ඒ බීජේ. ඒ බීජේ තියෙන ගතියට අනුව ආහාරය උදව් වෙලා මිසක ආහාරයට පුළුවන් කමක් නැහැ ඕනි විදිහට හදන්න. ආහාරයට ආහාර කියන්නේ පොළේ තියෙන ඕජාසාරයට පුළුවන් කමක් නැහැ මේ ගහ හදන්නේ මෙහෙමයි මේ ගහ හදන්නේ මෙහෙමයි කියන කමකින් ඒකට බෑ. ඒකයි දැන් හැම වෙලාවෙම හේතු ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ කාරණා දෙක ගැන තේරුම් කර ගන්න ඕනේ. දැන් හේතුව සහ ප්‍රත්‍ය කියලා දෙකක් තියෙනවා. හේතුව කියන එක හැම වෙලාවෙම ආධ්‍යාත්මික ලක්ෂණයක්. හේතුව කියන එක හැම වෙලාවෙම සෝජාතික ලක්ෂණයක්. හේතුව කියන එක හැම වෙලාවෙම අසාධාරණ ලක්ෂණයක්. එතකොට ප්‍රත්‍ය කියන එක හැම වෙලෙම බාහිර ලක්ෂණයක්. ප්‍රත්‍ය කියන එක අසාධාරණ ලක්ෂණයක්. මෙන්න මේ කාරණා දෙකෙන් හේතු ප්‍රත්‍ය දෙක තේරුම් ගන්න. එතකොට මේකට අපිට උත්තර හම්බ වෙනවා. හේතුව කියන එක අනිකක්, ප්‍රත්‍ය කියන එක අනිකක්. එතකොට යමක් හැදෙන්න බොහෝ දුරට හේතු ප්‍රත්‍ය. අපි කතා කරන හේතු ප්‍රත්‍යෙන් හැදෙන්නේ කියලා නේද? එතකොට හේතුව සහ ප්‍රත්‍ය කියන දෙකේදී හේතුව කියනකොට ඒක සෝජාතික ලක්ෂණයකින් දත යුතුයි. ප්‍රත්‍ය කියන එක සාධාරණ ලක්ෂණයකින් දත යුතුයි. අපි මෙහෙම කියමු. දැන් පහනක් පත්තු වෙනකොට පහන කියන එක පත්තු වෙන්නේ හේතු ප්‍රත්‍යයකින්. එතකොට පහන කියන එක පහනක් පත්තු කරන්න තෙල් ටිකක් ඕනේ. තිරයක් ඕනේ. පහන් වැටියක් ඕනේ. ওই ටික තිබ්බට පහනක් පත්තු කරන්න පුළුවන්ද? බෑ. ගින්දර දහුලුවන් ඒ කියන්නේ දැල්ලක් අවුලවන්න එයාගෙම જાතියේ බීජකුත් ඕනේ. පිටතින් ගින්දර අවුලන්න නම් එයාගේ විදිහම හේතු දෙන්න ඕනේ. තේරුණා නේද? ඒ කියන්නේ පිටතින් ගින්දර ටිකක් මේකට ලං කරන්න වෙනවනේ. දැන් එහෙම දැල්ලුවාම ඔන්න පහන් දැල්ලක් හැදෙනකොට පහන් දැල්ලට එයාගෙම જાති සෝජාතික කියලා කිව්වේ ඒකයි. ආපහු ගින්දර ටික තමයි මෙතෙන්දි හේතුව. හේතුව පහන් තෙල් ටික වැටිය එතකොට තිරේ වගේ ටික ගත්තාම මේවා ප්‍රත්‍ය. මේ හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. අපි කියමු කොහොඹ ගහක් වගේ ගන්නද? දැන් කොහොඹ ගහක් හදන්න ප්‍රත්‍ය තමයි බාහිර පටවියාපෝ තේජෝ වායු පොළවේ තියෙන ඕජාසාරය පස් දිය ගිනිසුලන් හතර තමයි ප්‍රත්‍ය. නමුත් ඒ කොහොඹ කියන જાතියේම බීජයක් හේතුවක් නොතිබුණොත් මේ ප්‍රත්‍ය විතරක් ඒක හදන්න බෑ. ඒ જાතියේම කොහොඹ කියන ගස්වලම ඒ වර්ගයේම සෝජාතික සුවලක්ෂණ සෝජාතික ලක්ෂණයි කියලා කිව්වේ ඒ වර්ගයේම බීජයක් ඕනේ. ඒ බීජේ හැම වෙලාවෙම හේතුයි. ඒ හේතුවට අපි කියමු කොහොඹ ඇටයක්ම ඕනේ. කොහොඹ ගහක් හැදෙන්න කොහොඹ ඇටයක්ම ඕනේ. ඔක තමයි හේතුව. හේතුව හැම වෙලෙම ආධ්‍යාත්මික ලක්ෂණ කියලා කිව්වේ ඒ වර්ගයට ඒ වර්ගයේම ඕනේ. එතකොට කොහොඹ ඇටයක් ගත්තාම මේක තමයි බීජේ, මේක තමයි හේතුව. බාහිර තියෙන පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව ප්‍රත්‍ය. හේතු ප්‍රත්‍ය. ප්‍රත්‍ය සාධාරණ ලක්ෂණයි කියලා කියන්නේ අඹ ගහක් හැදුවොත් අඹ ගහ හදන්නත් කොහොඹ ගහ හදන්න දෙකටම පටිවියාපෝ තේජෝ වායෝ එක විදිහටම උපකාර වෙනවා. නමුත් කොහොඹ බීජය කියනක කොහොඹ ගහට විතරයි සාධාරණ. අනිත් ගහ හැදෙන්නේ නැහැ. ඒ හින්දා යාගින් සාධාරණ නැහැ, යා සාධාරණයි. යාගින් ඒ නිකහයි විතරයි වෙන්නේ. අඹ බීජයක් තිබුණොත් අඹ ගහ විතරයි හැදෙන්නේ. හේතුව හැම වෙලාවෙම අසාධාරණ ලක්ෂණයි කියලා කියන්නේ හැමෝටම සාධාරණ නැහැ. ඒ න්‍යායයට, ඒ ගහට, ඒ බීජයට විතරයි එයා සාධාරණ. එයා උපකාර කරන්නේ. කොහොඹ ඇටයක් ගත්තොත් කොහොඹ ඇටයට කියනවා හේතුව කියලා. ඒ හේතුව මොකටද? කොහොඹ ගහනම ගහක් හදන්න. ඒ හේතුව නිසා කොහොඹ ගහක් හැදෙනවා සාධාරණ ලක්ෂණ වූ ප්‍රත්‍යත් එකතු කරගෙන. සාධාරණයි කියලා කිව්වේ දැන් පොළවේ තියෙන පස් දියගින සුළං හතර, නැත්නම් පටි ආපෝ තේජෝ වායෝ කියන හතර කොහොඹ ගහටත් උපකාරයි, අඹ ගහටත් උපකාරයි, තල් ගහටත් උපකාරයි, නුග ගහටත් උපකාරයි. මෙයා සාධාරණ හැමෝටම උපකාර කරනවා. තේරණේද කිව්වේ? ත්‍ත්වය කියන එක සාධාරණ ලක්ෂණයෙන් කියලා කිව්වේ ඒකයි. දැන් ස්ත්‍රී රූපයක් හැදෙන්නත්, පුරුෂ රූපයක් හැදෙන්නත්, ළමා රූපයක් හැදෙන්නත්, වයසක රූපයක් හැදෙන්නත්, කළු රූපයක් හැදෙන්නත්, උස රූපයක් හැදෙන්නත්, මිටු රූපයක් හැදෙන්නත්, කොයි එකට සාධාරණයි කනබුන ආහාරය? ආහාරයේ කිසිම ભેදයක් නැතුව එකම ආහාරය උපකාර ගන්නවා. නමුත් බීජය කියන එක නැත්තම් හේතුව කියන එක හැමෝටම සාධාරණ වෙන්නේ නැහැ. එයා සාධාරණ වෙන්නේ එයාගේ න්‍යායෙන් එකක් හදන්න විතරයි. ඒ කීප කාරණාව තේරුණාද? හේතුවයි ප්‍රත්‍යයයි අතර වෙනස තේරුණාද? හේතුව කියනකොට හැම වෙලාවෙම ඒ වර්ගයේ පරම්පරාව පරම්පරාව ගෙන. අපි කියමු දැන් මනුස්ස කියන බීජයකට මනුස්ස කියන දරුවෙක්මයි හැදෙන්නේ. ඒ විදිහට ඒ බීජයක්ම ඕනේ. තිරසංගත කියන සතෙකුට ඒ විදිහේ බීජකින් තිරසංගත සතෙක්මයි හැදෙන්නේ. හැබැයි දෙන්නටම කනගුණ ආහාරය එකක් වෙන්න පුළුවන්. සාධාරණයි එයා කනගුණ ආහාරයේ කිරි ටිකක් බීලා මිනිසයා හැදෙන්නත් පුළුවන්, ළමයා හැදෙන්නත් පුළුවන්. කිවි වල නැහැ මිනිස්සයයි මේකෙන් හදන්න පුළුවන්, හැදෙන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. නැත්තම් මේකෙන් හැදෙන්න පුළුවන් තිරසංගත සතෙක් විතරයි. දැන් හරකෙක් ළඟ තියෙන කිරි ටිකක් අරන් හරක් පැටියෙක් හැදෙන්නත් පුළුවන්, ළමා පැටියෙක් හැදෙන්නත් පුළුවන්. ඒ ආහාරය නැ ළමයා හෝ හරක හෝ කියන කාරණා කර්මානුරූපව බැමිනි බීජේ තියෙන්නේ මේ කිරි ටිකෙන් හදන්න ඕනේ මෙහෙම රූපයක්, මේ කිරි ටිකෙන් හදන්න ඕනේ මෙහෙම රූපයක් කියලා රූප දෙක වෙනස් කරලා හැදීමේ හැකියාව තියෙන්නේ ආහාරයට නෙමෙයි. මොකේද? හේතුවට, බීජයට. ඒකයි මම ඔය කිව්වේ අවිද්‍යාව නිසායි කර්මය. ඒ කර්ම විඥානයේ මට්ටමටයි ප්‍රතිසන්දි විඥානය. දැන් ප්‍රතිසන්දි විඥානයේ මට්ටමටයි ගතියටයි රූපේ හැදෙන්නේ. කනබුන ආහාර පාන ගණ්ඩ ගණ්ඩ ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන ගතියට අනුව ප්‍රතිසන්දි සිත මේ රූපෙට බැසගෙන බැඳුනහම හිතේ තියෙන කර්මානුරූප ගතියටයි දැන් අපේ මේ කය හැදෙන්නේ. එතකොට ඒ නාම රූප දෙකේ වර්ධනය මතයි, ඒ ගතිය මතයි ආයතන ටික හැදෙන්නේ. ආයතන ටිකේ ගතිය මතයි ස්පර්ශ වෙන්නේ, ස්පර්ශ වෙන ගතියටයි විඳින්න වෙන්නේ. ආය දැන් කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. හොඳට බලන්න සම්පූර්ණ කර්මයේම උප්පත්ති කොට ඉන්නේ. කර්මයේම නෑදෑ කොට මෙන්න මේ සිද්ධිය ගැන අපි බලමු. අපි මෙහෙම කියමු අර වෙනද කතා කරන එකේම දැන් කෙනෙක් අවිද්‍යාව කියන්නේ මේ ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දන්නේ නැහැ. මෙයා හැම වෙලේම මෙයා කර්මය තමයි මෙයා හිතන. අපි කිව්වොත් තව කෙනෙකුට වතුර ටිකක් බොන්න දෙන්න කැමති නැහැ. වතුර ටිකක් දැක්කොත් කිසි කෙනෙක් නොබෝවා කියන අදහසින් ඒකට වස දානවා. කියන්නකෝ නිකන්. නැතිනම් කාට හරි වතුර ටිකක් බොන්න ගත්තොත් ඒක උදුරලා අරගෙන විසි කරනවා වගේ තැනකින් තමයි හැම වෙලේම කරන්නේ. දැන් කර්මයේ ස්වභාවය තමයි මෙයා වතුර නොබොනවට කැමති කියන තැනකින්නේ. එයා නොබොනවට නෙවෙයි, කෙනෙක් වතුර නොබොන බවට බොන්න නොදෙන්න නෙවෙයි කැමති, නොබොන බවට කැමති. මොන දැන් කර්ම විඥානයේ පිහිටලා තින්නේ මොකද වතුර නොබොනුවට කැමති කියන තැනක. දැන් කැමැත්ත හැකියටයි ඉෂ්ට වෙන්නේ. අර ඔකට තේරෙන විදිහට කියන්නේ අර එක ස්ත්‍රියක් බල්ලෙක්ව මැරුවලු වැලි කලයක් බෙල්ලේ බැඳලා ගිල්ලලා. එතකොට එයා කැමති මේ විදිහට මරන්න කැමති. කැමති දේ ඉෂ්ට වෙනවා ඒ විදිහට Tamanට මැරෙන්න වෙනවා. ඒ කැමති දේනේ Taman කැමති මේ විදිහට දැන් මරන්න කැමතිනේ. එතකොට දැන් පුද්ගලයා සත්වයා කියන එක අතහැරියම් මේ ධර්මතාවයේද කැමති. එතකොට කැමති දේ Tamanට ලැබෙනවා Tamanටත් ඒ විදිහට මැරෙන විදිහට තමයි ලැබෙන්නේ. මේ කර්මය කියන්නේ. එතකොට මේ වගේ දැන් කෙනෙකුට වතුර දෙන්න කෙනෙක් වතුර නොබොන බවට තමයි මෙයා කැමති. වතුර නොබොන බව තමයි සලස්වන්නේ. දැන් මේ මහත්තයා බොන වතුර එක මං උදුරලා විසි කරනවා කියන්නේ වතුර නොබොනවට කැමතිනේ. මෙයා මම කියන පුද්ගල භවගතක අතහැරියම ධර්මතාවය තියෙන වතුර නොබොනවට කැමති. දැන් මට හම්බ වෙන්නේ කර්මය කියලා මොකද්ද? වතුර නොබොනවට කැමති කියන දැනක සිද්ධියකි. එතකොට ඕනෝක තමයි මගේ කර්ම විඥානය. මේ කර්මයට අනුව ප්‍රතිසන්දි සිත පහළ වෙනකොට ප්‍රතිසන්දි සිතේ තියෙනවා මේ කර්මයේ ගති වතුර නොබොනවට කැමති. වතුර නැති විදිහටයි ලැබෙන්න ඕනේ කියන ගතිය තියෙනවා ප්‍රතිසන්දි සිතේ. ඒ සිත මේ කයේ බැඳුනහම දැන් කන බොන ආහාරය හැදෙනකොට ගන්න මේ රූපය හැදෙනවා. දැන් ඒ හැදෙනකොට හැදෙන රූපය කර්මයේ ගතියටයි තියෙන්නේ. නාම රූප දෙක හැදෙනකොට ආයතන හැදෙනවා. දැන් ආයතන ටිකක් තියෙන්නේ අර කර්මයේ ගතියට. දැන් මේ ඇහිම් බලනකොට මේ ඇහැට පේන්නේ වතුර පේන්නේ නැති විදිය ඇහැකම් හැදිලා තියෙන්නේ මට. ඒ කියන්නේ දැන් වතුර නොබොන විදියට නෙවෙන්නේ. දැන් මේ ඇහිම් බැලුවාම ලේසර් වගේ යොන්න පේන්නේ මට. මොකද ඒකට හේතුව වතුර නැති පරිසරයක ඉපදෙනවා නම් තව කමන්නේ. ඒ විතරක් නෙවෙයි. වතුර නැති පරිසරයක ඉපදුනොත් බැරි වෙලා වෙන කෙනෙක් වතුර ටික ගිහිල්ලා දුන්නොත් බොන්න පුළුවන් නේ. දැන් මෙහෙම හැදුනහම වතුර ඇති පරිසරෙත් නැති පරිසරෙත් එයාට වතුර නැහැ. ආයත ටික වෙනස් කරුවාම කර්මය කියනකොට හැම වෙලාවෙම ඒක විපාක දෙන්නේ තමන්ගේ ආයතන ටික වෙනස් කරලයි කියන එකෙන් තේරුම් කරගන්න ඕනේ. දැන් වතුර ටිකක් බොන්න නොලැබෙන බව තමයි මෙයා කැමතිලා තියෙන්නේ. නොලැබෙන බවනේ ඕනේ. දැන් මොකද කරන්නේ? ඒ කර්මයේ ගතියම තිබුණ ප්‍රතිසන්දිසිතේ ඒ ප්‍රතිසන්දිසිත රූපේ බැඳුනහම දැන් කය හැදෙන්නේ ඒ ප්‍රතිසන්දිසිතේ මට්ටමට. එතකොට ඒ හැදෙන කයේ මට්ටමටයි ආයතන ටික. දැන් ආයතන ටිකේ මට්ටමටයි ස්පර්ශ වෙන්නේ. දැන් මේ ඇහැට ස්පර්ශ වෙන්නේ වතුර නොපෙනෙන විදිහටයි. ඒ කියන්නේ වතුර තියෙන තැනදී આવොත් එක්ක වතුර පේන්නේ නැත්නම් ලේසර් වගේ පේන්නේ. එතකොට කනටත් එහෙමයි. නාසයට ඉඹල බැලුවොත් ලේසර්ව ගඳ පේන්නේ නැත්නම් වතුර පේන්නේ නැහැ. දිවගාල බැලුවොත් මේ ආයතන ටිකම දැන් මේ කර්මයේ මට්ටමට හැදිලා තියෙන්නේ. දැන් මෙහි මහ වතුර ගලාගෙන යද්දි මෙයාගේ ආයතන ටික කොහොම වෙනස් කරලා හදලා තියෙන්නේ? දැන් මේ අවිද්‍යා කර්ම ටික තියෙන ටිකේ හදලා තියෙන්නේ. දැන් කර්මයම පිහිට කරගෙන පිළිසරණ කරගෙන ඉන්නේ කියලා කිව්වේ. දැන් මෙයාට වතුර ටිකක් පොවන්න මෙහි ඉන්න නෑදෑයෙක් කාට හරි පුළුවන්ද කියලා බලන්න. බෑ. මෙයාට වතුර ටිකක් පිපාසෙ හොඳටම. මෙයාට මේ පිපාස සංසිඳුවා ගන්න පිළිසරණ වෙන්න කියන්න කාට හරි. බෑ. එතකොට දැන් මෙයාට ලෝකෙන් කාටද පුළුවන් රැකවරණයක් දෙන්න? කිසිම කෙනෙකුට බෑ. දැන් මෙයා එහෙනම් දැනගන්න ඕනේ කර්මයේම පිහිට කරගෙන. ඒ කියන්නේ දැන් මේ විදිහේ ආයතනයක් නැතුව වතුර පේන ආයතනයක් හදලා දෙන්න කියලා අම්මටයි තාත්තට කියන්නක එහෙනම්. දැන් උපත්තිය දෙන්නේ අම්මයි තාත්තයි නම් ඇයි අනිත් අයට වතුර පෙනෙද්දී Tamanටත් වතුර ටිකක් පෙනෙනවා පෙනිලා පිපාසය සංසිඳුවා ගන්න පුළුවන් කියන මට්ටමින් ආයතන ටික හදලා දෙන්න කියන්නක? දැන් උප්පත්ති දෙමව්පිය උප්පත්ති කොටනම් ඉන්නේ අම්මටයි තාත්තටයි කියන්න පුළුවන් දෙහෙම දෙන්න බෑ. එහෙනම් මේ කර්මයේම උප්පත්ති කොට හින්දා නේද එයා තියෙන විදිහම ආයතන හද ලැබෙන්න උනේ. එහෙනම් දැන් කර්මයේම නෙමෙයිද ඉන්න එකම නේද දැන් මේ කර්මය කියනක විසම වෙච්ච නිසා විසම නේද එක ඉන්න හින්දා නෙමෙයිද Tamante මේ වගේ මං කියන එක තේරෙනවද? එතකොට කර්මයට බය වෙන්න කියලා කියන්නේ කර්ම කරලා හැඟවිලා ඉන්න තැනක් මුහුදෙවත් ගල් දෙනවලවත් අහසෙවත් කොහෙවත් නැහැ. නාන්තලිකේ නසමුද්ද මජ්ජේ නපබ්බතානම් විවරම් පවිස්ස කියලා පෙන්වන්නේ. දැන් ආයතන ටිකම වෙනස් වෙනවනේ මෙයාට කොහෙන්ද දැන් හැංගිලා ඉන්න පුළුවන් තැන? දැන් වෙන තැනක නම් හැංගිලා හිටිය හැකිනේ. දැන් මෙතන තියෙන දේ තමයි මේ විදිහට ආයතන ටික වෙනස් කළා හැදුනොත් දැන් කර්මෙන් බේරලා ඉන්න පුළුවන් තැනක් නැහැ. ඒ කියන්නේ වතුර නැති බවෙන් දුක් විඳින්න ඕනේ නම් වතුර ඇති තැනදිත් නැති තැනදිත් දෙකේම එකම මට්ටම. දැන් කෙනෙකුට ගෙනත් දීලවත් පොවන්න පුළුවන්. දැන් අපි ගොඩක් දුරට හිතන්නේ අපි වතුර නැති තැනක ඉපදෙයි කියලා. දැන් මෙයා වතුර නැති තැනක තමයි ඉපදිලා තියෙන්නේ. වතුර නැති තැන කියනකොට තැන කියලා මෙහෙමකුත් බලන් දෙපා. භූමිය කියන්නේ කෙනා කෙනාගේ ස්කන්ධ ටිකමයි. වතුර නැති තැනකයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඒක ඇත්ත. අපේ හිතේ තියෙන බාහිර තියෙන ලෝකයක් මවා ගන්න එපා. අපිට හිතෙන්නේ ලෝක බාහිර ලෝක තියෙනවා කියලා. එහෙම ලෝක නැහැ. ඇත්තටම වතුර නැති තැනකයි ඉපදිලා තියෙන්නේ. ඒ හිඳයි වතුර නැති. වතුර නැති තැනක ඉපදිලා කියලා තමන්ගේ ස්කන්ධ ටික බලන්න මෙන්න මේ විදිය ස්කන්ධ ටිකක් හැදුනොත්. එතන දැන් භූමියේ වතුර තියෙනවද? වතුර නැහැ. එතකොට මෙන්න මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කියනකොට නිකං වචනයක් එහෙම කිව්වා නෙමෙයි. අවිද්‍යාව තැවරිලා තියෙනවා කරන කර්මවල. සංඛාර පත්‍ය විඥානං කියනකොට නිකං කිව්වා නෙමෙයි. ඒ ප්‍රතිසන්දි සිතේ කර්ම මට්ටම තැවරිලා තියෙනවා. කර්ම මට්ටම මතයි ප්‍රතිසන්දි සිත ඇති වෙන්නේ. සංඛාර විඥාන පත්‍ය නාම රූපං කියනකොට ඒ නාම රූප දෙක තැවරිලා තියෙනවා යෙදිලා තියෙනවා ඒ විඥානයේ මත. නාම රූප පත්‍ය සලායතනං කියනකොට මේ ආයතන දැන් හැදෙන්නේ මේ නාම රූප දෙකේ මට්ටමට. එතකොට ඒ ආයතනය හැදිලා තියෙන්නේ මේ කර්මයේ මට්ටමට. දැන් සලායතන පත්‍ය ස්පර්ශ කරනකොට ඒ කර්මය විඳින්න පුළුවන් විදිහටයි දැන් මේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඒ මට්ටමම Tamante විඳින්න වෙනවා මිසක දැන් ඒක මෙහා මට්ටමක් විඳින්න බෑ. ඒ හින්දා අපි යම් කර්මයක් කළොත් ඒකම අපි දායාද කරගෙන නෑදෑ කරගෙන උප්පත්ති කරගෙන ඉන්නවා කියලා දකින්න ඕන. තේරුණා මේ කියන කාරණා ටික? ඒ කියන්නේ වෙන කිසි කෙනෙකුට පිටක් වෙන්න විදිහක් නෑ. වෙන කිසි කෙනෙකුට රැකවරණයක් දෙන්න ක්‍රමයක් නෑ. ඒ ටිකටයි ওই පටිච්චසමුපාදයේ පෙන්වන්නේ ආයෙ කිසිම ওই න්‍යාය ගත්තාම මේ ආයෙ මේ මේ ඉන්දිකට තුඩකටවත් ওই න්‍යායෙන් එහාට එහාට මෙහාට යන්න බෑ. හොරෙන් එහෙම උදව් කරන්න බෑ. එතකොට මේකෙන් මට කියන්න උනේ මෙන්න මේ කාරණාව. ඒ කර්මය මතයි ප්‍රතිසන්දි සිත, ප්‍රතිසන්දි සිතේ මට්ටමටයි නාම රූප දෙක. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත මේ කයේ බැඳුනහම දැන් කනබුන ආහාරය ඔක්කොම අර රූපේ හැදෙන්නේ අර සිතේ තියෙන ගතිය. එතකොට ඒ නාම රූප දෙකේ ගතියටයි ආයතන ටික හැදෙන්නේ. ආයතන වල ගතියනේ ස්පර්ශ වෙන්නේ. ඔන්න ඔය න්‍යායක් තියෙන නිසා මේ පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියලා අපි කියන්නේ අපි මේ ඇහෙන් බැලුවාම මේ විදිහේ හැඩතලයක් පෙන්වීමේ හැකියාව තියෙන්නේ මේ ආයතන වලට. මේ ඇහෙන් බලනකොට අපිට ධාතුව තියෙන තැනක මෙහෙම හැඩතලයක් උපද්දලා හිතට පෙන්නනවා. දැන් හිත විතරක් අපිට තිබුණත් කොහොමද එහෙනම් මෙහෙම නානත්වයක් උපද්දලා පෙන්වන්නේ කියන සිද්ධියක් තියෙන්නේ බෑ. ආරෝකට මම දැන් මෙහෙම කතාවක් මතක් කරනවා. දැන් අපි කියමු දැන් අපි මේ ශාලාව ඇතුලේ ඉන්නවා නම් මේ වීදුරුවට නිල් පාට ගාලා තිබුණොත් දැන් අර සුදු පාට තියෙන ලයිට් කනුව තමයි අපිට වීදුරුවට ඇහින් තියෙන්නේ. නිල් පාට ගාපු වීදුරුව හරහා මට මෙහාට පේන්නේ මොකද්ද? නිල් පාට ලයිට් කනුවක්. වීදුරුව හරහා මම බලනකොට ඒත් පේන්නේ නිල් පාට ලයිට් කනුව. දැන් පෙනෙන දේ අනිකක් පවතින දේ අනිකක් තියෙන්නේ සුදු පාට ලයිට් කනුව පේන්නේ නිල් පාට. පෙනෙන දේ තියෙනව නෙමෙයි තියෙන දේ පේනව නෙමෙයි. මොකද්ද මේකට හේතුව? මේ වීදුරුව හරහා බලන හිඳයි. වීදුරුව හරහා බලනකොට වීදුරුවේ තියෙන හැඩසටහනින් පෙන්නනවා මිසක පවතින දේ පේන්න පුළුවන්. එහෙනම් මේ ඇහැ කියන්නේ වීදුරුවක්. මේ වීදුරුව හැදිලා තියෙන කර්මයෙන්, කර්මානුරූපව මේ ඇහැ හරහා බලනකොට එක දෙයක් හොඳට දැනගන්න ඕනේ. මේ ඇහැ තමන් කියන තැනට මිම්ම තියලා කිසියම් දවසක බලන් දෙපා. එහෙම බැලුවොත් මේ විදර්ශනා නුවණ වැඩිලා නැහැ. මේ ඇහත් රූපයක් දෙන්න නිසා හිත උපදින තුන්දරාක එකතු ස්පර්ශය කියන පුද්ගල භාවය තියෙන ඉබේම. මේ ඇහැ කියන තැනට තියලා තමන්ව මනින්න එපා කිසිම වෙලාවක. එතකොට මොන තරම් භවනා කළොත් පුද්ගල භාවය අතහැරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඇහැ කියන එකද, ඇහැ කියන එකද පිටත ධර්මතාවයක් හැටියට දකින්න හුරු වෙන්න ඕනේ. තමන්ට අයිති සිද්ධියක් නොවන විදිහට දකින්න ඕනේ. දැන් ඒක කියන්න වෙන එකක් කියන්න වෙනවා. ඒකෙදි අර ඕකට උපමාවක් තමයි මම අර කියන්නේ. දැන් අපි මෙහෙම කියමු. දැන් එක මිනිහෙක් ඉන්නවා මේ ගයක් හදාගෙන. දැන් මේ මෙයා මොකද කරන්නේ? තමන්ට කැමති විදිහකට ගේ හදා ගන්නවා. දැන් ජනෙල් අපි කියමු දොරවල් හයක් දාලා ගයක් හදාගෙන ගේ මැද්දට වෙලා ඉන්නවා. දැන් මේ පුද්ගලයා ගේ මැද්දට වෙලා පොතක් කියෝ කියෝ ඉන්නවා. එතකොට මෙයාට ඕනේ විදිහට තමයි එයා ගේ හදාගන්නේ. දැන් ගෙයක් හදාගන්නකොට ගෙය හදා ගැනීමේ අයිතිය තියෙන ගෙදර ඉන්න කෙනාටනේ. තමන්ට ඕනේ විදිහට තමන්ට වාසය කරන්න තමන් කැමති කමන්ට සුදුසු විදිහට ගේ හදාගත්තේ. ගේ හදාගෙන ගේ මැද්දට වෙලා ඉන්නවා. දැන් තමන්ට කැමති විදිහට මේ දොර ජනෙල් දාගත්තේ තමන්මයි. ඒ නිල් පාට වීදුරුවක් කහ පාට වීදුරුවක් කියලා ඔන්න දැන් අපි මෙහෙම කිව්ව මේ සාලායම. දැන් මේ ඉස්තරහ වීදුරුව නිල් පාටයි, මේකට කහ පාටයි, රතු පාටයි, ওই විදිහට වීදුරු ටිකක් දැල් දැන් මේ මැද්දට වෙලා ඉන්නවා. දැන් ඇතුලේ ඉඳන්මයි ගේ හැදුවේ. ගේ හදාගෙන මැද්දට වෙලා ඉන්නවා. දැන් ඉන්නකොට දැන් බාහිරින් යම් කිසි වස්තු අපි කියමු අර වගේ සුදු පාට ලයිට් කණුවක් තියෙන්නේ මේ වීදුරුව ඉස්සරහා තියෙනකොට. දැන් මම නිල් පාට දාපු වීදුරුවක් නැහැ හැදුනේ. නිල් පාට වීදුරුව හරහායි මට පණිවිඩේ එන්නේ. ආපහු මම බලන්නේ නිල් පාට වීදුරුව හරහායි. දැන් මම හැම වෙලාවෙම මේ දිහා බලනකොට මට පේන්නේ නිල් පාට ලයිට් කණුවක් දකින්නවා. ඊට පස්සේ ඒක බලලා මං ආපහු පැත්තකටලා ඉන්නේ නිල් පාට. මං දැකපු දේ නිල් පාටයි කියන තැනක. මට පවතින දේ කවදාවත් පේන්නේ නැහැ. ඒකෙදි ඒ උපමාවෙන් වගේ දොරවල් හයක් තියෙන ගේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන හය දකින්ද ගේ වගේ. ගේයි අයිතිකාරයා වගේ දකින්ද විඥාන නැත්තම් භවංග සිත. ඔය භවංග සිත කියන තැන තමයි තමන් හෝ කෙනා හෝ පුද්ගලයා හෝ කියන මට්ටම. නැත්තම් පුද්ගලයා කියලා මම කියලා හරි හැඟීමක් තියෙනවනම් ඒ හැඟීම දකින්ද භවංග සිත. මකුළුවේ දැල බැඳලා මැද්දට වෙලා ඉන්නවා වගේ. කර්මානුරූපෝ මේ ආයතන ටික හදලා මැද්දට වෙලා ඉන්නවා දැන්. දැන් ඒ මකුලුව දැල බැඳලා දැල මැද්දට වෙලා ඉන්නවා. යම් කිසි සතෙක් පැටලුනොත් මේ දැලට, අර මැද ඉන්න කෙනාට තේරෙනවනේ. ඊට පස්සේ ඒ පැටලුණු තැනට ගිහිල්ලා ඒ ගොදුර කාලා ආපහු ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ දැල මකුලුවද? දැල මකුලුව නෙමෙයි නේද? දැල කියන එකෙන් තියෙන්නේ මොකද්ද? තණ්හාව. ඇයි ඒ? තව සත්තු අල්ලගෙන කණ්ඩ තියෙන තණ්හාව නිසානේ මෙයා මේ දැල එළලා තියෙන්නේ. සත් මේ දැලෙන් දකයුතුයි මකුලුවගේ තියෙන තණ්හාව. මොකද ගොදුරු ගණ්ඩ තියෙන තණ්හාව මත, තණ්හාව නිසා දැන් මේ දැල එළලා මැද්දට එලා ඉන්නවා. ගොදුරක් සතෙක් පැටලුණු ගවම්ම මොකද වෙන්නේ? ගිහිල්ලා කනවා. කනකොට කාලා ආපහු එනවා. දැන් කාලා ඒකට අමුතෙන් තණ්හා කරන්න කියලා එකක් ඕනේ නැහැ. කල් ඇතුවමයි තණ්හාව. ඒ කියන්නේ දැල බැඳෙම මේ ගොදුරු ගන්න තියෙන තණ්හාව නිසා. එතකොට ගොදුරු ගන්නකොට මොකද වෙන්නේ? අර තණ්හාවම ඉෂ්ට වෙනවා, පිරෙනවා මිසක අමුතෙන් ආයෙ තණ්හා කරන්න ඕනේ නැහැ. ඒ වගේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා මේ අරමුණු වලට තියෙන තණ්හාවේ මේ අරමුණු ගොදුරු කරගන්න පුළුවන් දැල තමයි ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන්නේ. ඔය දැල බැඳලා මකුලුව වගේ දැන් භවංග සිත කියලා කියන්නේ මැදට වෙලා ඉන්නේ. දැන් මේ තණ්හාවේ කෘත්‍ය තමයි ඇහැ කියන එක. අපි කියන්නේ මේ දුක තණ්හාවෙන් උපන්නේ කියලා කියන්නේ. දැන් මේ තණ්හාව මොකේදද? ගොදුරු ගන්න. දැන් අපි ගෝචර රූප කියලා කියන්නේ මේ දැලට ගොදුරු වෙන සත්තු තමයි. මේ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා කියන්නේ මේවා ගොදුරු, ගෝචරයි කියලා කියන්නේ ගොදුරු වෙන ඒවා. ගොදුරු. එතකොට ඕවට තියෙන තණ්හාව නිසා මේ දැල බැඳලා දැන් මැද්දට වෙලා ඉන්නවා. දැන් ඇස් ඉදිරිපිට රූපයක් ගැටුණා කියලා කියන්නේ අන්න දැලට සතෙක් අහු වුණා වගේ. දැන් රූපයක් ගොදුරු වෙනකොට මොකද කරන්නේ මෙයා? අර දැල හෙල වුණා වගේ භවංග චලන හිත, භවංග උපච්ඡේද ඒක අතහැරලා හිමීන් ඇවිල්ලා ඔන්න චක්කුඥානිකෙන් දැන් ගොදුර කනවා. කාලා ආපහු සිත භවංගයි කියලා කියන්නේ එතෙන්ට යනවා. එතකොට ආපහු දැල බැඳලා තියෙන්නේ, තව තැනකට පැටලුනොත් ආයෙත් ගිහිල්ලා කනවා, කාලා එනවා. ඒ වගේ සද්දේ කියන්නේ ඔන දැලට පැටලිච්ච සතෙක්. ඊට පස්සේ භවංග සිත අතහැරිලා ගිහිල්ලා සෝත විඥාන කියන්නේ ඔන්න ගුදුර අනුභව කරන විලාව. ආපහු භවංග. මේක මං කිව්වේ මෙන්න මේ වගේ සිද්ධියකින් මේ ජීවිතේ තියෙන්නේ. මේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය Taman කියලා දකින්න බෑ. මේක දැල. මේක ගේ. මේ ගේ මැද්දේ, මේ දැල මැද්දේ තමයි මේ සතා නැත්නම් මේ විඥානේ තියෙන්නේ. මම කියන හැඟීම තියෙන්නේ තොතන. මේ මම කියන හැඟීම පුද්ගල ස්වභාවයේ එහෙම තියෙන්නේ ඒ සිතේ කෙලෙසයක්. එතකොට අපිට තේරෙන්න ඕනේ දැන් චක්කුම් පටිච්ච රූපේච උපජී චක්කු විඥානං කියලා කියනකොට මේ ඇහත් රූපේ චක්කු විඥානත් කියලා ඔහොම බලන් දෙපා. හොඳට බලන්ද භවංග මට්ටමේ ඉන්නකොට අර අර උපමාවක් තියාගන්න. මකුලුවා දැල බැඳලා තියෙද්දි චක්කුම් පටිච්ච රූපේච කියන දැලත් පැටලුණු සතත් දෙන්න නිසා මකුලුවා එතෙන්ට ගිහිල්ලා කනව කාලාපහු වෙනවා වගේ. ඇහැට රූපයක් ගැටුනහම දැල හෙලවෙනවා. ඊට පස්සේ හිත ඊට අනුරූපව උපදිනවා. ඉපදිලා ඒ අරමුණ ඉවරනහම ආපහු භවංග වෙනවා. එතකොට මෙතනදී මට පෙන්වන්න ඕනේ කාරණාව තියෙන්නේ ඕක නෙමෙයි. මේ මොකද්ද? මේ දැල කියන එක අපේ කර්මානුරූපව හදාගත්ත එකක්. මේක මම නෙමෙයි, මේක gedara, මේක දැල. තණ්හාව මට්ටම මත. ඒ කියන්නේ දැන් මේ මට්ටමේ රූපයකට තණ්හා කළොත් ආයෙත් මේ දැල හැදෙන්නේ මේ මට්ටමේ රූප හැදෙන්නයි. මේ මට්ටමේ රූප හැදෙන විදිහටයි. එතකොට වෙන මට්ටමක රූපයකට තණ්හා කළොත් දැල හැදෙන්නේ ඒ මට්ටමේ රූපයක් බැඳෙන විදිහටයි. ඒ නිසා හැම වෙලාවෙම අපි තේරුම් කරගන්න ඕනේ දේ තමයි ලෝකය කියන එක අපි කර්මෙන් හදාගෙන තියෙන්නේ. මම මේ දැන් අවස්ථා කීපයකින් එක තැනක් පෙන්වන්නේ. එකක් ඒ කියන්නේ අන්තිමට මේ ඔක්කොටම පෙන්වන්න එන්නේ එක සිද්ධියක්. මොකද්ද? පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක් කියලා කිව්වේ වෙනමුකුත් නෙමෙයි. මේ අපිට අද රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා හම්බ වෙන්නේ මේ දැලට පැටලෙන්නේ අපේ දැලේ, අපි ව්‍යාගත්ත දැලේ දිග බලන්නේ. තව මේ දැලට අහු නොවි අපි කෙනෙක් දැලක් එළුවාම ওই දැලට අහු නොවි රිංගලා යන චූටි මාළුත් ඉන්නවා. අහුනොත් කඩාගෙන යන මහ විශාල මාළුත් ඉන්නවා. කෙනා කෙනා එළන මට්ටමේ දැලට අහු වෙන්නේ එයාගේ මට්ටමේ. ඒ වගේ අපිට රූප පේන්නේ, සද්ද ඇහෙන්නේ, ගඳ සුවඳ දැනෙන්නේ මේ ලෝකයේ තියෙන දේ අපිට පේනවා නෙමෙයි. අපි එළහගත්ත දැලේ, හදාගත්ත දැලේ මට්ටමට ගෝචර වෙන දේවල් මේ. මේට වඩා තව සියුම් සහ ගොරෝසු දේවල් ඕනතරම් ලෝකේ තියෙනවා මේ දැලට අහු වෙන්නේ නැති. එතකොට ඒකෙන් මම මේ මතක් කරන්නේ අපි තියෙන ලෝකෙක ජීවත් වෙනවා නෙමෙයි, මේ ආයතන ටිකෙන් උපද්දලා දෙන ලෝකෙකයි ජීවත් වෙන්නේ කියන එක කියන්න. අපිට හැමදාම තේරුනේ අපි සසර ඇවිද්දේ අපි හිතුවේ තියෙන ලෝකෙක අපි ඉපදුනේ, තියෙන ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ, ඒ ලෝකෙන් අපි මැරිලා යනවා ලෝකෙ තියෙනවා කියන මට්ටම. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මානුරූපව ආධ්‍යාත්මික ආයතන ටික හදාගත්තාම ඒ ආයතන වලින් ඒ අවස්ථාවට ඒ මට්ටම් උපද්දලා පෙන්නලයි ලෝකය හැදිලා තියෙන්නේ කියන එක. දැන් මේ ගේ ඇතුලේ ඉඳන් බැලුවොත් මට, අපි කියමු අර වීදුරු දාලා තියෙන ගේ ඇතුලේ ඉඳන් බැලුවොත් මට පිටත දකින්න වෙන්නේ මං හදාගත්ත ගෙයි තියෙන වීදුරු වල වර්ණයේ මිසක ඒක එහා තියෙන සැබෑ පාටක් කවදාවත් දකින්න පුළුවන්ද? මේ නිල් පාට වීදුරියෙන් බලනකොට ඔන්න නිල් පාටට පෙනෙනවා. නිල් පාට දෙයක් දැකලා මම ආපහු ඉන්න තැනට එන්න වෙයි. මේ ඉස්සරහා වීදුරු දාලා තියෙන කහ පාටේ ඉන්නම් ඒකෙන් බලනකොට කහ පාට වූ යමක් මට පෙනේ. පේන දෙයම බලලා ආපහු එන්න වෙයි. අනිත් පාට වීදුරියෙන් බලනකොට මට තියෙන කළු පාටින් නම් කළු පාට යමක් දකි දැකලා ඒ වීදුරියෙන් පෙනෙන පාටම දැනගෙන එන්න වෙයි. එතකොට මේ ඇතුලේ ඉන්න මට පිටත බලන්න වෙන්නේ, බැලුවට පස්සේ ලැබෙන උත්තර ටික ලැබෙන්නේ මම හදාගත්ත වීදුරු ටික හරහායි. එතකොට මම කර්මානුරූපව ආයතන ටික හදාගත්තොත් මට හැම වෙලාවෙම ලැබෙන අත්දැකීම් ටික ලැබෙන්නේ මේ ආයතන ටිකේ මට්ටමට ඇතුළට, පිටත පේන්නේ ආයතන ටිකේ මට්ටමේ. ඒකයි දැන් මෙතෙන්ට තමන් කියලා මයින් නැතුව මයින්ද තමන් කියලා දැන් භවංග සිත මට්ටම මේ වීදුරු හරහා තමයි බලන් දෙන්නේ. ඇහැ කියන්නේ එක වීදුරුවක්. මේ වීදුරු හරහා පිටත බලන්න තියෙනා වගේ පිටත බලන්න තියෙන එක වීදුරුවක් ඇහැ. දොරක් පිටත බලන් තියෙන එක වීදුරුවක් දොරක් තමයි කන. මේ ආයතන ටිකට ඇතුලෙන් ඉඳගෙන මේ ආයතන හරහා පණිවිඩේ යන්නේ ඇතුලේ ඉන්න කෙනාට, එයා එතන ඉඳලා බාහිරේ බලන්නේ ආයතන හරහා වෙනකොට එයා ඉන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයක් ඇතුලේ. දැන් මේ ගේ මැද්දේ ඉන්න මට මම හදාගත්ත වීදුරු ටික හරහයි ඒ පාටටයි හැම පණිවිඩයක්ම එන්න වෙන්නේ, ඒ පාටින්මයි හැම දෙයක්ම දකින්න වෙන්නේ. එතකොට මගේ කර්මයට හදාගත්ත ලෝකයක් තුල මම ඉන්නවා මිසක මට සැබෑවක් හම්බ වෙලා නැහැ නේ. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ දැන් මම්මයි මේ ගේ හදාගත්තේ නිල් පාට, කහ පාට, රතු පාට, කළු පාට විදුරු ටිකක් දාලා මෙහෙම ඉන්නකොට ඇතුළට පණිවිඩය ඇවිල්ලා තියෙන්නේ නිල් පාට, කහ පාට, රතු පාට කියන එකේ. ඇතුළෙන් බලනකොටත් එහෙමයි නා. නමුත් මේ මම්ම හදාගත්ත වීදුරු වල පාටයි මට පේන්නේ කියලා මම දන්නේ නැති වුණොත් මට හිතෙන්නේ බාහිර අවට පරිසරය මේ පැත්තේ නිල් පාටේව, මේ පැත්තේ රතු පාටේව, මේ පැත්තේ කහ පාට රූප තියෙන්නේ කියලා හිතේ. මේ සිද්ධිය දන්නේ නැති වුණා. ඒ වගේ අපේ ආයතන ටිකෙන් අපි බාහිර බලනකොට මෙහෙම හැඩතල පෙන්නවා. ආපහු අපි අනිත් ආයතනයකට හිත යොමු කරනකොට ඒ ආයතනයේ මට්ටමින් පෙන්නවා. අපි හදාගත්ත ආයතනයන්ගේ නැත්තම් අපි දාගත්ත දොරවල් වල වීදුරු වලින් දෙන සතහන් මිසක තියෙන එකක් නෙමෙයි කියලා දැක්කේ නැත්තම් අපිට හිතෙන්නේ මෙහෙම තියෙන රූපයක් තියෙන හින්දා ඒක පේනවා අපිට. සද්දයක් තියෙන හින්දා ඒ සද්ද අපිට ඇහෙනවා කියලා. නමුත් දැන් අපි මෙහෙම බලමු, මේ හිස් අවකාශයේ කොච්චර සද්ද ඇද්ද? මේ පිටත තියෙන සද්ද ඔක්කොම ඇහෙන්න ගත්තොත් කාටවත් ඉන්න පුළුවන් වේද මෙතන? දැන් රේඩිය එකක් දැම්මොත් මෙතන කොච්චර සද්ද තියෙයිද? ඇයි ඒව අපිට ඇහෙන්නේ නැත්තේ? දැන් පිටත තියෙන සද්ද නම් ඇහෙන්නේ, ඒ සද්දත් ඇහෙන්න ඕනේනේ. නමුත් මේ අපි ප්‍රසාදය හැදිලා තියෙන ඔක්කොම සද්ද ගොවිදුරු වෙන විදිහට නෙමෙයි. අපේ කර්මය තිබුණේ, අපේ තණ්හාව තිබුණේ මේ කතා කරන මට්ටමේ සද්දයක් පැටලෙන විදිහ කනකට නම් ඒ මට්ටමට ගැළපෙන විදිහ ප්‍රසාදයක් හදාගන්න තියෙන. දැන් මේ ප්‍රසාදයට ගැළපෙන විදිහ සද්ද විතරයි අපිට ඇහෙන්නේ. ඒ හින්දා හිත සිවුන් සද්ද තිබුණ අපට ප්‍රශ්නයක් නෑ. අපි දැන් සැප දුක් විඳින්නේ අපේ ආයතනෙන් උපදලා දෙන මට්ටමේ සද්ද මිසක තියෙන සද්ද ඔක්කොගෙම විඳිනවද? ඒ වගේ මේ ආයතනෙන් උපදලා පෙන්වන මට්ටමේ රූපයක් අපි දකිනවා මිසක ඔක්කොම රූපෙන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම දකින්න ඕනේ ආයතන ටිකෙන් උපදලා දෙන ලෝකිකයි අපි ඉන්නේ. පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක් කියලා කිව්වේ මේ මට්ටමේ රූපයක් අපිට පේන්නේ, මේ මට්ටමේ රූපයක් පේන්න මේ ඇහි තියෙන හැකියාවෙන්, මේ ප්‍රසාදයේ හැකියාව තමයි මෙහෙම මේ ඇහැට පිටින් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තක මට්ටමේ රූප කලාප. ඒ රූප කලාප තියෙන තැනක මේ ඇහි හැකියාව තමයි මෙන්න මෙහෙම බලනකොට හැඩසටහන උපදලා පෙන්නනවා. අර අපි කිව්වේ වැලිගොඩේ උපමාව, වැලි කැට තියෙන තැනක මේ ඇහෙන් බලනකොට වෙන්නේ ඇහි හැකියාව තමයි සටහනක් හදලා හිතට පෙන්නනවා. එතකොට අර වීදුරුවේ හැකියාව තමයි නිල් පාට කරවල හිතට පෙන්නනවා. එතකොට අපිට මේ වැලි කැට ටික දිහා බැලුවහම මේ ඇහෙන් සටහනක් හදලා අපිට පෙන්නනවා. අපි ඇහ අහකට ගත්තොත් නැත්නම් හිත වෙනතකට යොමු වුණොත් අපිට පෙනිච්ච රූපේ තියෙනව නෙමෙයි. ඇයි? දැන් ඇහෙන් මේ වීදුරුව හරහා මෙහෙම අපි බලනකොට නිල් පාට ලයිට් කණුවක් පෙනේ. දැන් අපි අහක බැලුවොත් තවත් නිල් පාට ලයිට් කණුවක් තියේද? කොහෙවත් නැහැ. එතකොට ඇහැයි හිතයි උපකාරයෙන් ඒ අවස්ථාවට උපදින රූපයක් තමයි මේ රූපේ. එතකොට වර්ණ රූපයේ කියනකොට අපි දත යුතුයි. දැන් මොකද්ද? නිල් පාට ලයිට් කණුවක් පෙනෙන එක. ඒ එහෙම පේනෙන්නේ මේ ඇහැයි හිතයි දෙක හින්දා. එතකොට ඇහැයි හිතයි දෙක අහකට ගියොත් එහෙම රූපයක් පේන්නේ නැහැ. එතකොට හැම වෙලාවෙම අපි දත යුතු එක දෙයක් තියෙනවා. මොකද්ද? අපි මේ ලෝකේ කුමන හෝ අරමුණක් දකිනවා නම් බලනවා නම් ඒ අපිට පේන්නේ අපේ කර්මානුරූපව හැදුණු ආයතනයන්ගේ මට්ටමටයි කියලා දත යුතුයි. අපි මේ ආයතන හරහා බලනකොට මේ ආයතනයන්ගේ ස්වභාවය තමයි, ආයතනයන්ගේ ස්වභාවය තමයි හැඩතල උපද්දලා හිතට පේනවා, පෙන්නනවා. එතකොට හිත වෙන පැත්තකට යොමු වෙනකොටම, භවංග වෙනකොටම ආයතනයන්ගෙන්, ඒ කියන්නේ වීදුරුවෙන් අහකට ගන්නකොටම අර දැකපු විදිහේ රූපයක් තියෙනවත් නෙමෙයි. ඔන්න ඔය වගේ ලෝකය කියන එක හටගෙන නිරුද්ධ වෙන එකක් කියන එක දකින්න ඕනේ. අන්න එහෙම දැක්කහමයි අලුතෙන් කර්ම හැදෙන එක නතර වෙන්නේ. එහෙම වුණොත් තමයි කර්මය නතර වුණොත් තමයි ඒ කර්මයෙන් හටගන්න සිත, ප්‍රතිසන්දි සිත නැති වෙන්නේ. එහෙම වුණොත් තමයි ආපහු නාම රූප වෙලා මේ ආයතන හැදෙන එක නැති වෙන්නේ. දැන් අද අපිත් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකෙන් ඉපදිච්ච ලෝකයක් කියලා දන්නේ නැති වුණොත් ආපහු අවිද්‍යාව ඇති වෙනවා අපිට. ඒ කියන්නේ අපි හදාගත්ත දැන් ඔය පංච උපාදානස්කන්ධයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියලා බලන්න කියලා කියන්නේ වෙනමුකුත් නෙමෙයි. අපිට මෙහෙම රූපයක් තේන්නේ මේ අවිද්‍යාව, කර්මේ, තණ්හා කියන කාරණාවන්ගේ මට්ටමට හැදිලා නේද කියන එකකින් මේ කියන්නේ. ඒ කියන්නේ අපි කරපු අපේ තියෙන අවිද්‍යාව මට්ටම මත කර්මය, කර්මයේ මට්ටම මත තණ්හාව, ඒ මත ප්‍රතිසන්දි සිත, ඒ ප්‍රතිසන්දි සිතේ තියෙන ගතිය මට්ටමටයි ආයතන ටික හැදුනේ. එහෙනම් අපි හදාගත්ත මට්ටමටයි අපි මේ, කියන්නේ අපි හදාගත්ත භෝගයි අපි අනුභව කරන්නේ කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. ඒ සිද්ධිය දැක්කොත් අපි යම් අරමුණක් බලන්න ඉස්සලා තිබුණත් නෙමෙයි, බැලුවෙන් පස්සේ තියෙනවත් නෙමෙයි, බලන වෙලාවේදී මෙහෙම යමක් පේන්නේ මෙන්න මේ හේතු ටික නිසායි. මිරිඟුව දිහා බලන්න කලින් ජලය තිබුණත් නෙමෙයි, බැලුවෙන් පස්සෙත් තියෙනව නෙමෙයි, මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙන්නීමේ හැකියාව තියෙන මේ ඇහැට. මේ ඇහෙන් බලපු නිසායි ජලය වගේ පෙනෙලා තියෙන්නේ. එතකොට ඇහි උපකාරයක් නැත්තම් හිතට විතරක් නම් පේන්නේ, ඇහැ නැතුවත් පේන්න ඕනේ නේද? දැන් හිතට නම් පේන්නේ, අන්ධ කෙනාටත් බලා ගන්න පුළුවන් නේද? එයාට හිත තියෙනවා, ඇහැ නැහැ, ඇහි ඕනේ නැත්තම්. දැන් හිතට නම් පේන්නේ ඇහි කෘත්‍යයක් නැත්තම්, ඇහි මොනවා හරි කටයුත්තක් කළා නැත්තම් අන්ධ කෙනාටත් බලා ගන්න බැයිද? පුළුවන් වෙන්න ඕනේ. නමුත් අන්ධ කෙනාට මිරිඟු දිහා බැලුවා ජලිය වගේ පේන්නේ නැහැ හිත තිබ්බට. එහෙනම් හිතටම විතරක් පේනවද? නෙමෙයි, ඇහි කෘත්‍යකුත් තිබිලා තියෙනවනේ නේ. ඒ ඇහි කෘත්‍යය තමයි, ඇහි කටයුත්ත තමයි මොකද්ද? ඇහි ස්වභාවය තමයි මේ විදිහට හදලා පෙන්වන එක. එතකොට ඔන්න ඔය මිරිඟුව තියෙන තැනක ජලය වගේ පෙන්වීම, මේ ආයතනයන්ගේ හැකියාව වගේ අපිද මේ ආයතනයන්ගෙන් උපද්දලා දෙන ලෝකිකුයි දකින්නේ කියන කාරණාව හොඳට තේරුම් කරගන්න ඕනේ. තමන්ට තමන්ගේ චරිතය විඳිනවා කියන තැනකින් හම්බ වෙන්න ඕනේ. අපිට මේ කිසි කෙනෙක්ගේ බාහිර උපකාරයක් එහෙම නෙමෙයි, අපි අන්තිමට අපේම කර්මයයි විඳ විඳ ඉන්නේ කියන තැනකට හම්බ වෙන්න වෙනවා. ඒ කර්මයට නම් මේ ආයතන ටික ඇදුනේ, හදාගත්තේ. ඒ ආයතන ටිකෙන්ම උපද්දලා දෙන දේවල් ආපහු හිතේ හැපිලා හිටිනවා නම් අපිට දැන් විපාක විඳින්න කියලා අපි විඳින්නේ මොකද්ද මේ? අපේම කර්මයේ ගතිය විඳ විඳ ඉන්නේ. එතකොට ඕගොල්ලන්ට දැනගන්න ඕනේ කුසල කර්ම කරන්න කියලා කියන්නේ ඇයි? දැන් ආපහු කොහොමද තියෙන දිව්‍ය ලෝකයක අපායක් සිහි කරගන්න එපා. කුසල කර්ම කරනකොට ওই කර්මයේ මට්ටමට ප්‍රතිසන්දි සිතක්. ඒ සිතේ මට්ටමට නාම රූප වෙලා ඒ මට්ටමට ආයතන ටික හැදුනොත් ඔන්න ඕගොල්ලන්ට ඒ ආයතන ටිකට ස්පර්ශ වෙයි. මොකද්ද? හැම වෙලාවෙම බැලුවොත් සැපයම එන විදිහේ ඒ කර්මයේ මට්ටමට ආයතන ටිකේ හැදිලා ඒ මට්ටමට ස්පර්ශ වෙනකොට ඇහ කන දිව නාසය ශරීර ඕගොල්ලෝගේ දිව්‍ය ලෝකයෙන් තැනක් නේ. දැන් මෙතනම කෙනෙකුට බැරි වෙලා ඒ කුසල ධර්මයන් කුසල කර්මයේ මට්ටම මත විඥානයත් වෙනස් වෙලා ඒ විඥාන මට්ටම මත නාම රූප වෙලා නාම රූප දෙකේ මට්ටම මත ආයතන වෙනස් වුණොත් දැන් එතකොට ඒ ආයතනයන්ගේ හැටියට ස්පර්ශ වෙනකොට අපි කියමුකෝ ඕගොල්ලන්ට දිව්‍ය ලෝකේ කියලා ලෝකයා කතා කරන මට්ටම නොපෙවුනොත් මේ මනුස්ස කියන මේ රූප පේන්නේ නැතුව මේට වඩා සියුන් රූප පේන විදිය ආයතන ටික හැදලා තිබුණා. සියුන් රූප විතරක් නම් පේන්නේ දැන්. එතකොට ඒ සියුන් රූප වල හැඩතල පේන්න ගත්තොත් දැන් මේ මට්ටම පේන්නේ නැතුව ගියොත් ඔහුගේ දෙවියෙක් වෙලා කියලා. දැන් ආයතන ටික වෙනස් වුණා. හිත ප්‍රතිසන්ද හිත වෙනස් වෙනකොට නාම රූප දෙක වෙනස් වෙනකොට මේ ආයතන ටික සියුම් සුකුම වුණා. සුකුම විදිය ආයතන ටිකක් වෙනකොට දැන් ඒ ආයතන ටිකට ගෝචර වෙන සියුම් සියුම් රූප කලාප වලින් හැදිච්ච ලෝකයක්. හැදිච්ච මට්ටමක් විතරක් වුණා. දැන් මේ මට්ටම පේන්නේ නැහැ. දැන් ඔගොල්ලෝ කියේ දිව්‍ය ලෝකෙ ඉපදිලා කියලා. දැන් ඔය මට්ටමට කර්ම කරගෙන ඔය මට්ටමේ ප්‍රසාද හදාගත්ත විඥාන ටික ඔක්කොම ප්‍රකටයි එතන. දැන් දෙවියෝ මැද්ද ඉන්නවා වගේ තේරෙයි ඔයගොල්ලන්ට. දැන් කියන දිව්‍ය ලෝකෙ ඉපදිලා කියලා. දැන් ස්ථීරව දිව්‍ය ලෝකෙ කියලා දැන් දිව්‍ය ලෝකෙ නෙමෙයි දින්නේ. දිව්‍ය ලෝකෙ තමයි ඉන්නේ. මෙන්න මෙතරයි දිව්‍ය ලෝකෙ කියලා පෙන්වන්න තැනක් තියෙනවා. ඒකයි ජාතිය කියලා කියන්නේ මොකද්ද? තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්ත නිකායේ. ඒ සත්‍යයන්ගේ ඒ සත්ත නිකාය වන් වල කන්දානම් පහතු බහුව ආයතනම් පටිලාභෝ අයං උච්චජාත මේ ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ හැට ගැනීමයි ජාති. දැන් ඕගොල්ලන්ගේ ඔය ආයතන ටික ඔය ස්කන්ධ ටික කර්මානුරූපව ටග්ගල වෙනස් වුණා. දැන් දිව්‍ය ලෝකේ දෙවියන් අතර ඉපදිලා කියලා කියයි. දැන් ඔහොමම ඉන්නකොට කර්මය වෙනස් වෙලා ඒ මත සිත වෙනස් වෙලා සිත මත නාම රූප ටික වෙනස් වෙලා ආයතන ටික වෙනස් වුණොත් ඒ ආයතන ටිකට හැම වෙලාවෙම තේන්නේ ගිනි දළු වුණොත් මහ භයානක සද්ද වුණොත් ඒ කයට ගැටෙන්නේ කූරු කටුකු ස්පර්ශ මට්ටමේ රූප කලාපම වුණොත් අපායි ඉපදිලා. දැන් ඉපදිලා නැද්ද? දැන් මේ මට්ටම පේන්නේ ආයතන ටික වෙනස්. දැන් ඔය මට්ටමට කර්ම කළා ආයතන හදාගෙන තියෙන රූප ඔක්කොම ප්‍රකටයි නම් අපායේ අනිත් සත්තුත් මැද්දේ ඉන්නේ කියයි. දැන් ඒ ඔක්කොම තමන්ගේ ආයතන ටිකෙන්නේ. දැන් අපායේ ඉපදිලා නැද්ද? අපායේ දුක් විඳින්නේ නැද්ද? එතකොට මේ පටිච්චසමුපාද ධර්මතාවය දකින්ද ඒ ස්කන්ධයන්ගේ පහළවීමම ඒ ආයතනයන්ගේ පහළවීමමයි ඒ භූමිය ඒ ලෝකේ. දැන් මේ අපි භාවනා කරනවා කියලා අපි නිකමට කියමු කරනකොට වෙන්නේ මොකද්ද? කර්මය වෙනස් වෙනවා. කර්මය වෙනස් වීම මත ඒ සිතේ තියෙන ගති වෙනස්, ඊට පස්සේ හැදෙන රූපේ වෙනස්, ඒ මත ආයතන ටික වෙනස්, ආයතන ටික මත ස්පර්ශය වෙනස්, ස්පර්ශය මත විඳීම වෙනස් වෙලා දැන් ඒ ලෝකෙ ඉපදිලා ඕක මේ එක්ෂණිකව බැරිගලා වුණොත් එම නොවිච අවස්ථාවල් නැතුව නෙමෙයි. අර මං කියන්නේ මනුෂ්‍ය ලෝකෙම ඉඳගෙන වතුර මිලක්ක තිසහඳුරන්ට එහෙම වුණේ නේද? ඒ වගේ මේ පටිච්චසමුපාදය කියන එක දැක්කහම මුළු ලෝකෙම ඇති වෙන හා නැති වෙන හැටි පෙන්වන්නේ. අවිද්‍යාව අඩු වුණොත් කර්මය බොහෝම සුකුම සියුම් මට්ටමට වුණොත් ඒ මට්ටමේ කර්මයේ මට්ටමේ මත ප්‍රතිසන්දි සිතාට ගත්තොත් ඒ මට්ටමේ නාම රූපුනොත් ඒ මට්ටමේ ආයතන ටිකක් ඇදුනොත් ඒ මට්ටමට ස්පර්ශ වෙනකොට කියයි ධක්මෙක් කියලා. දැන් ඒ සිතේ මට්ටම මත ආයතන ටික හැදිලා එයාට පේන මට්ටමයිදී දැන් මේ මිනිස්සු දෙවියෝ කියන මට්ටම් පෙන්න ඒ ආයතන ටිකට අහු වෙන්නේ ඒ මට්ටමේ රූප කලාප වුණොත් ඒ රූප කලාප මත ලෝකේ කොට නැගෙනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ කියනවා. එහෙම නැතුව දැන් මේකේ මේ සිද්ධියෙන් බලන්ද දැනට ස්ථීරව, ඒ කියන්නේ බොහෝ නුවණින් දකින්න ඕන සිද්ධියක් ගැන මම කිය ඇත්තටම ලෝකයේ කියන එක පණවන්න වෙන්නේ අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන තැනකින් මිසක මෙන්න මෙතනයි මනුස්ස ලෝකයේ, මෙන්න මෙතනයි දිව්‍ය ලෝකයේ, මෙන්න මෙතනයි බ්‍රහ්ම ලෝකයේ කියලා පණවන්න පුළුවන් සිද්ධියක් බාහිරෙන් තියෙනවද? බාහිරෙන් එහෙම තියෙන ලෝකයක් තියෙනවා කියන තැනකින් කතා කරු මේ දර්ශනය කතා කරන්න බෑ. ඒ ලෝක නිරෝධයක් පණවන්න පුළුවන්ද එතකොට? පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. අවිද්‍යාව නිරුද්ධ කළා ඔක්කොම කර්ම ක්ෂය කළොත් කිසිම ප්‍රතිසන්දියක් නැති වුණොත් කිසිම භූමියකට යන ආයතන ටිකක් කිසිම භූමියක මට්ටමක ආයතන හැදුන්නේ නැත්තම් කිසිම භූමියක ස්පර්ශයක් තියෙද ඕගලන්ට? ලෝක ඔක්කොම නිරුද්ධ කරන්න බැයිද? පුළුවන්. නමුත් අපි අපාය හෝ දිව්‍ය ලෝක කියලා එකක් තිබිලා කර්මානුරූපව ඒකේ උපදිනවා කියන මට්ටමේ දර්ශනයක හිටියෝ අපිට මේ සලායතන නිරෝධය කතා කරන්න පුළුවන් වෙයිද? මම කියන එක තේරෙනවද? ලෝක නිරෝධය කතා කරන්න පුළුවන් වෙයිද? දැන් අපි සාමාන්‍යයෙන් බොහෝ විටකම හිතන්නේ දැනට අපාය හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ තියෙනවා. මේ සිද්ධියෙන් ගන්නව මම නෑ කිව්වා කියන එක නෙමෙයි. ඒ විදිහටම අපාය දුක් විඳින්න වෙනවමයි දිව්‍ය ලෝක වෙනවමයි. නමුත් මේක මා ඉතාම සියුම් දර්ශනයක් මම මේ කියන්නේ. ඔය විදිහට ගත්තොත් දිව්‍ය ලෝකයේ අපාය බ්‍රහ්ම ලෝකේ තියෙනවා. අපි කර්මය කළාම කුසල අකුසල, ඒ කුසල අකුසල මත අකුසල කළාම අපායට යනවා, කුසල කළාම දිව්‍ය ලෝකෙට යනවා කියලා අපි හිතන්නේ. අපි ඔය දර්ශනයේදී ඕක සාස්ත්‍ර දෘෂ්ටිය කියලා කියන්නේ නිත්‍ය බව අතහැරින්නේ. දැන් මට ලෝක නිරෝ අවිද්‍යාව නිරුද්ධ කරලා ලෝක නිරෝධයක් කරන්න පුළුවන්ද? ලෝකයේ තියෙනවා ඕනම් උපදින්නේ ඒකට යන්නේ නැති. නමුත් මේ ලෝකයේ ඇති බවට හම්බ වෙන නිත්‍ය සංඥාව මගෙන් අතහැරලා නැහැ. අත අරින්න පුළුවන් ක්‍රමයක්වත් නැහැ. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ තමන්ගේ පරිබාහිර ලෝකයක් දැක්කොත්. ඉතින් අපි උපන්නත් නැද දැනටම දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ අපාය හැදිලානේ තියෙන්නේ. යන්න විතරයි තියෙන්නේ, හදාගෙන තියෙන්නේ අපි. ඕක තමයි හැම වෙලාවම අපිට භවයේ තියෙනවා කියලා කියන්නේ. භව නිරෝධයම නිවනයි. මෙහි යන්න යමක් නැති වුණු ප්‍රතිසන්දිත ඉඳ නැහැ. එතකොට ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන් වල ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීමම ඉදීම කියන්නේ කියන තැනකින් ගත්තොත් ආය දැන් එහෙම නිකායක් ආය කොහෙවත් තියනව නෙමෙයි. අවිද්‍යාව මත්තම මත කර්මයේ යෙදිලා ඒ මත්තම විඥානා නාම රූපල ආයතන ටික හැදුනොත් මේ මත්තමේ ස්පර්ශ වෙනවා. එතකොට මේ මත්තමෙන් කතා කරනවා ඔන්න ලෝකී ප්‍රදීම කී යෑමයි. එතකොට ඔය මත්තමට ඒ ආයතන වෙනස් වෙලා ලෝකයේ ස්පර්ශ වෙන ධර්මතාවයක් මේ පරිසම්පාදයෙන් දෙන්නා. ඒකයි අවිද්‍යාව නිරුද්ධ කළා, කර්මය නිරුද්ධ කළොත් හැම තැනකටම යන ප්‍රතිසන්දිය නැති වුණොත් නාම රූප ආයතන ටික නිරුද්ධ වුණොත් ලෝක නිරුද්ධයි. ආපහු පණවන්න එකක් නැහැ. එතකොට මේ ආයතන ඇතුලේ ලෝකේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කිව්වේ ඒකයි. දැන් මේ ඒ කියන්නේ සැප දුක් නැහැ කියන සිද්ධිය නෙමෙයි, බොහොම සියුම්ම දර්ශනයක් ගැන. දැන් මේ ආයතන ටික වෙනස් වුණොත් අනිවාර්යෙන් ඒ ටිකෙන් දුක් විඳින්න වෙනවාම ඒක හොඳට මතක තියෙන්න ඕනේ. දැන් අද විපාක විඳින සිද්ධිය බලන්න. අද අපිට මනුෂ්‍ය ජීවිතයක් නැහැ කියලා කියන්නේද? අද සැප දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. අකුසල කර්ම වුණොත් මේ විදිහටම දුක විඳින්න වෙනවාමයි කියන එක දැනගන්න. දුක විඳින්න වෙනවාමයි. කුසල කර්ම කළොත් මේ විදිහටම ආත්ම භාවයක් තියලා සැප විඳින්න පුළුවන්මයි. ඒක එහෙම වුමයි. ඒ අපේ කර්මයට ලෝකය හදාගෙන අපි ඉන්නේ. අපි නොදන්නාකම නිසා අපිට ඇති බවකින්ම අපි සැප දුක් විඳිනවා. ඒකයි කවදා හරි දවසක මේ පටිච්ච සම්පදාය අවබෝධ වුණොත් විතරයි, පටිච්ච සම්පදාය අවබෝධ වුණොත් විතරමමයි මේ සසරෙන් මිදෙන්න පුළුවන්. එදාටයි සසර කියලා කියන්නේ මොකුත් නෙමෙයි, මේ ආයතන ටික තැන් තැන් වලට අරගෙන යන එකම. මේ තැන් තැන් වල ස්කන්ධයන්ගේ පහළවීමමයි මේ සසර කියලා කියන්නේ. එතකොට ඒ ගතිය නතර කරනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ වර්තමානයේදී මේ සිද්ධිය හෙලිපෙලි කරගැනීම හරහායි. තියෙන ලෝකයක් නැද්දේ, ඒ කියන්නේ තියෙන ලෝකෙක ඉඳගෙන කටයුතු කළොත් මොන විදිහේ නුවණක් පරිහරණය කළත් නිදෙන්න බෑ අපිට. ඒ කියන්නේ දකින්න පෙරත් දැක්කයන් පස්සේ දකින වෙලාවේදී තියෙන දෙයක් කියන මට්ටමට ඇවිල්ලා ඒ තියෙන දේ නැති බවට බැලුවට, රූපය කියන එක දකින්න පෙරත් දැක්කයන් පස්සේ දකින වෙලාවේදී තියෙනවා කියන තැනක ඉඳගෙන අනේ මේ රූපය අනිත්‍යයිනේ මේක නැති වෙනවනේ කියලා බැලුවා කියලා යම් මට්ටමක කෙලෙසයගේ අඩු බවක් වෙයි. නමුත් භව නිරෝධයක් වෙන්නේ නැහැ. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් නැතිවෙන විරාගයක් එන්නේ. ලෝකේ අනිත්‍ය දකින්න. ලෝකේ අනිත්‍ය දකින්නකොට ලෝකයේ ඇතුළ ඇත්ත වෙන්න බෑ. එතකොට දකින්න පෙර තිබුණත් නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි, යම් අරමුණක් පේනවා කියලා කියන්නේ මෙහෙම නේද? අපි කියමු කෝක ගොඩාක් ඇහත් රූපේ චක්කු විඥානයත් කියලා ඔහොම බලන්න තේරෙන්නේ නැහැ. එහෙම අමාරු නිසා තමයි මම ওই දර්ශනේ කෙටියෙන් අල්ලලා දීලා තියෙන්නේ. පවතින දේ අනිකක්, පෙනෙන දේ අනිකක්. අපි මෙහෙම යමක් බලනකොට අපි බලන දේ අවස්ථාවට හැදිලා අපිට පෙනෙන්නේ. එතකොට දැන් වෙනද සිද්ධියට වඩා වෙන කාරණාවක් ඕනනම් තේරුම් කරගන්න, මෙහෙම යමක් පේන්නේ මේ ඇහි හැකියාවෙන් බලන නිසා. ඇහි තියෙන හැකියාව තමයි හැඩසටහනක් හදලා පෙන්වන. ඕනනම් Taman santake upama ubu තියාගන්න. වැලි කැට ටිකක් තියෙන තැනක මේ ඇහෙන් බැලුවහම ගොඩක් වගේ පෙනේ. පැත්තකට ගියාම කියනවා නෙමෙයි. වීදුරුව හරහා බැලුවහම නිල් පාටද පෙන්නයි. නිල් පාටද පෙන්වීමේ හැකියාව තිබුණේ වීදුරුවට. එතකොට පැත්තකට ගියාට පස්සෙත් එහෙම පාටක් තියෙනව නෙමෙයි බාහිර. කියනවා වගේ මේ ඇහි හැකියාවෙන් යම් හැඩතලයක් පෙනේ. අර පැත්තකට ගියාට පස්සෙත් දැකපු දේ තියෙනව නෙමෙයි. කියන තැනකින් හරි ටික 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 හිතලා අල්ලගන්න පුළුවන් වුණොත්, ඔන්න ওই විදිහට කර කර හිටියොත් පෙනෙන දේ ඇත්ත වෙලා හිතන කියන කරන එක නැති වෙයි. කොහොම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනින් දැක්කොත් ඇති බවට අරගෙන, ඒ රූපේ ඇති බවට අරගෙන හිතන කියන කරන එක නැහැ. කර්මය නැහැ. එහෙම වුණොත් ඒ මත්තම ඒ හිතින් කින් කිරින් නිසා ඒවා ආරම්භය ප්‍රතිසන්දි වශයෙන් යනවා කියන එක නැති වෙයි. එහෙම වුණොත් ප්‍රතිසන්දි සිද්ධ නැති වුණා නාම රූප වෙනවා, ආයතනය ඉපදිනවා කියන එක නැති වෙයි. මේ ස්පර්ශ ආයතන හයම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන තැනක එළඹ සිටියොත්, මේ ස්පර්ශ ආයතන හය ආරම්භයම හිතින් කියින් කිරින් නැති වුණොත් මත්තේ ආපව ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන හේතුව නතර කළා. යංකින්ච සම්බේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම, යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු හේතු නැතිවෙන නැති වෙනවා කියන තැනක දර්ශනයකින් ජීවත් වෙනවා. මේ කය තියෙනකන් ජීවත් වෙයි, කල්ැතුවම නැවත යන්න තියෙන හේතු ටිකක් නැති කළා. එතකොට මේ දෙපැත්තම අනාහාර නිවිල යනවා, පහනක් නිවුණා වගේ. එතකොට ඔය පටිච්චසමුප්පාද දර්ශනයට ළඟා වෙන්න තියෙන එකම ක්‍රමය තමයි මෙන්න මේ දර්ශනය. එතකොට මෙතෙන්දී විශේෂම දේ තමයි මේ පටිච්චසමුප්පාදය කියන එක ඉතාම සියුම් සිද්ධාන්තයක් මේක පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ආයතන අවිද්‍යා ව නැමැති කෙලෙසය නිසා කර්මයක්, කර්මය නිසා විපාකක් කියන කෙලෙස් කර්ම විපාක කියන මේ වට තුනක් පෙන්වන්නේ මෙතනදී. එතකොට ඒ කෙලෙස් මත ඒ කර්ම මත ලෝකය හැදෙන හැටි, ලෝකේ සැපදුක් විඳින හැටි. එතකොට ඒ අවිද්‍යාව නැති වෙලා කර්ම නැති වුණොත් ඒ සියලුම විපාකයන්ගෙන් මිදෙන්න පුළුවන් බව කියන සිද්ධියක් වෙන්නත්. එහෙම අවිද්‍යා නිරෝධ කළ ලෝක නිරෝධයක් කරන්න පුළුවන් වෙන්නේ සියලුම ලෝක අවිද්‍යා කර්මයන්ගෙන් හටගත්ත නිසායි. දැන්ද අපේ අවිද්‍යා කර්මයන්ට සම්බන්ධයක් නැතුව බාහිර පස්දිය ගිනිසුලන් හතර තුල ලෝක ඇදලා තියෙනවා නම් අපිට මුත් ගන්න බැරි. ලෝක නිරෝධයක් හැම කරන්න බෑ. නමුත් ඒ පස්දිය පටියාපෝතිජ වායු කියන හතරද උපකාරයක් වෙලා අපේ අවිද්‍යා කර්මයන්ටයි ලෝකෙ හැදෙන්නේ කියන තැනකින් තියෙන්න ඕන. ඉතින් ඔන්න ඔය වගේ ධර්මතා ටිකක් තියෙනවා. ඉතින් මේ කියන එක ටිකක් ගැඹුරුයි. කෙටියෙන් මට මතක් කරන්න ඕනේ මේ හැම දර්ශනයකටම ඔක්කොම තංගොල්ට ළඟා වෙන්න පුළුවන් අර කතා කරන ටිකවත් ටික ටික හිතේ හිතේ හිතලා පොලිෂ් කරගන්න. මොකද්ද පවතින දේ පේනවා නෙමෙයි, පේන දේ පවතිනවා නෙමෙයි. ඊට පස්සේ තමන්ගෙන්ම අහගන්න ඇයි එහෙම කියන්නේ. තමන්ම ඊට පස්සේ උත්තර හොයාගන්න උත්තර දෙන්න ඕනේ. එහෙම කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙන නිසායි කියලා. මේ ඇහෙන් හැකියාව තමයි මෙහෙම හැඩතටහනක් පෙන්වන එක. ඇහැට පේන්නේ පවතින ස්වභාවයෙන් නෙමෙයි, කර්මයට හදාගත්ත මට්ටමයි පේන්නේ. අර වීදුරුවක් දිහා බලනකොට පවතින සිද්ධිය වගේ තැනකින් සිහි කරගන්න. එතකොට එහෙනම් අපි ඉන්නේ අපේම කර්මය විඳින්නේ නේද කියන තැනක Tamanට තේරුම් කරගන්න දැක ගන්න පුළුවන් වෙයි. මේ ඔය කතා කරපු ටිකේ මොනවද තියෙන ප්‍රශ්න එහෙම තියෙනවද මොනවා? ප්‍රශ්න හන්ද තේරෙන්නේ නැහැ. හරියට මේ නොතේරෙන භාෂාවක පත්‍රයක් කියවුවා වගේ. ඔකෙදි පස්යෙන් පන්න ගිහිල්ලා හරි තේරුම් කරගන්න ඕනේ එක සිද්ධියක් තමයි අර මං කියපු පටිච්ච සම්පදාය ධර්මතාවය. ඔය හරහා තමයි මුළු සාසනෙම තියෙන්නේ. ඒක යෝ ධම්මං පස්සති සෝ පටිච්චසම්පාදං පස්සති යෝ පටිච්චසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමේ ධර්මයේ දැක්කනම් එයා පටිච්චසම්පාදයේ දැකපු කෙනෙක්. පටිච්චසම්පාදයේ දැක්කනම් එයා ධර්මයේ දැක්ක කෙනෙක්. එතකොට පටිච්චසම්පාදයේ කියන එක දැක්කොත් සම්පූර්ණ තුන් භවයම දකින්න ඕනේ තමන්ගේ අවිද්‍යා සංකාරය හරහා. ඒ සත්‍යංගේ ඒ සත්ත්වනිකායන් වල ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ පහළවීම ලෝකීපදීම කියලා දකින්න ඕනේ. ජාති කියනවා. එතකොට තමන් හොඳට දකින්න ඕනේ මේ ඒ සත්‍යංගේ ඒ සත්ත්වනිකායන් වල කියලා ප්‍රඥාප්තියෙන් පෙන්වුවට කර්ම කළා ඒ කර්ම මත්තම මත ආයතන ටික මෙහෙම වෙනස් වුණොත් දැන් මෙහෙම නේද විඳින්න වෙන්නේ. එතකොට මට මෙහෙම කියනව නේද? එදාට තමන්ට කියේ පෙරේතයෙක් කියයි දෙවියෙක් කියයි බ්‍රහ්මෙක් කියයි නායක කියයි පොළඟෙක් කියයි කියලා තමන් දැනගන්න ඕනේ. මේ අවිද්‍යාව මට්ටම මත කර්මය වෙනස් වුණොත් ඒ කර්මය මට්ටම මත ප්‍රතිසන්දි විඥානය වෙනස් වුණොත් ඒ ප්‍රතිසන්දි විඥානය මත දැන් නාම රූප දෙක. ඒ නාම රූප දෙක මත ආයතන හැදලා ඒ මට්ටම ස්පර්ශ වෙනොත් දැන් තමන්ට කියයි සර්පෙක් කියලා. එතකොට හොඳට මේ වගේ සිද්ධිය දකින්න ඕනේ. දැන එතකොට ඒ ආයතන ටිකට ඒ මට්ටමේ කර්ම කරපු ඔක්කොම ස්පර්ශ වෙනවා. එතන තව කෙනෙක් ඉපදිලා නෙමෙයි. ඒද පරිසම්පාද ධර්මයේ බහිද්ධාව. කාය ගායන වශයෙන්. එතකොට තමන් දන්නවා මේ ලෝකේ හැදින්නේ මෙහෙම නේද කියන කාරණාව. කර්මය නෑ කියන්නේ නෑ එයා. කර්මය දිව්‍ය ලෝකේ කියලා එකක් නෑ, අපාය කියලා එකක් නෑ. මේ කියලා ආය නෑ කියන්නේ මේ පරිසම්පාදයේ ධර්මතාවය දැක්කොත්. මොකද මේ අවිද්‍යාව මට්ටම මත කර්මය වෙනස් වෙලා කර්මය මට්ටම මත ප්‍රතිසන්දි සිතත් ඒ මත ආයතන ටිකත් වෙනස් වෙනවා. එහෙම වුණොත් එදාට ස්පර්ශ වෙන්නේ මේ මට්ටම නේද? අනිවාර්යයෙන් වෙනවම මේ සිද්ධිය එකින් එකට එකින් එකට තියෙන්නේ. එදාට එයාට පේන්නේ ඒ ස්පර්ශ වෙන ආයතන ටිකට මනුස්සයි කියන්නේ නැහැ. හැමදාම මනුස්සයෙක් වෙනවා කියලා එකක් නැහැ. මේ ඒකයි කර්මය කියන එක උප්පත්ති කොට නෑදෑ කොට පිහිට කොට පිළිසරණ කොට ඉන්නවා කියලා කිව්වේ. දෙවියෙක් කරනවද, බ්‍රහ්මයෙක් කරනවද, මිනිසෙක් කරනවද, නායක පොළගෙක් කරනවද කියන කාරණාවේ අයිතිය තියෙන්නේ කර්මය මත. අපි මෙහෙම මෙහෙම ඉපදෙයි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඔය අපිට යන්නේ පුද්ගල සංකල්පනාවනේ. අපි බ්‍රහ්මෙක් කියලා උපදී, අපි දෙවියෙක් කියලා උපදී කියලා. අපි බ්‍රහ්මෙක් කියලා උපන්න, අපි දෙවියෙක් කියලා උපන්න කියන ප්‍රඥාප්ති තියෙන වෙලා තියෙන මේ පරිච්ඡසම්පද සිද්ධිය. මේ ආයතෙන් ටික වෙනස්. දැන් වුණොත් මොකද කරන්නේ? කොයි වගේ වෙන්න බැරි නැහැ. අනිවාර්යෙන් කර්මය වෙනස් වුණොත්, ඒ කර්මය බලවත් වුණොත් ඒ කර්මය වෙනස් වෙනවා. අර බුදුරජාන් වහන්සේ කල් සෝරිය සිටුවරයා අර හිතපු සිටිල්ලත් එක මිත්‍රයක් වුණේ ඒ මොහොතේ. ඈ එතකොට කර්මය කියන එක ඒ මොහොතේම කර්ම බලවත් වුණොත් ඒ මොහොතේම බලපෑම් කරන්න පුළුවන්. හිත වෙනස් වුණොත් කෙලින්ම නාම රූප දෙක වෙනස් වෙනවා, ආයතන ටික පටවස් ගල වෙනස් වෙනවා. එතකොට ওই ආයතන වලට මේ හැඩතල මුකුත් පේන්නේ නැහැ. මේිට වඩා සියුම් රූප පේන්නේ. ඒ ආයතන වීදුරුවෙන් ඇති. මේ වීදුරුව සුදු පාටට පේන්නේ, ගෑවුට් අග්ගල් නිල් පාට, දැන් පේන්නේ නිල් පාට. ආපවෝක උර්ලා බැරි වෙලා කහ පාට ගැව් දැන් පේන්නේ කහ පාට. ආයේ ඒ ආයතන ටිකේ පාට. එතකොට ලෝකයේ එහෙම. එතකොට හොඳට තේරෙන්න ඕනේ අපාය නැහැ, දිව්‍ය ලෝකේ නැහැ කියලා කියන්න බෑ. මොකද අපාය නැද්ද, දිව්‍ය ලෝකේ නැද්ද කියන කාරණාව තියෙනවද නැද්ද කියන කාරණාවට වගකීම තමම්ම. ඒකයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පදා ඉමං උප්පජ්ජති. මේ ඇති කල්ලි මේ වෙනවා. මේ ධර්මයේ වුණොත් මේ ධර්මයේ වෙනවා. ඉතින් දිව්‍ය ලෝකේ නැහැ කියලා කියන්න බෑ. කර්මයේ බඳු වුණොත්, ප්‍රතිසන්දි සිතේ බඳු වුණොත්, ප්‍රතිසන්දි සිත කියනකොට මේ දැන් කර්ම වෙනසට ඔය ප්‍රතිසන්දි සිත ප්‍රතිසන්දි වශයෙන් ආපෝ ඔය සිත වෙනස් වෙනවා. වෙනස් කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔය ආයතන ටිකම ඔය නාම රූපවටක් ගල වෙනසල ඔය ආයතන ටිකම මේ දැන් වෙනස් කරන්න පුළුවන්. ඔය මේ කතාවක් නෑ කියන. එහෙම වුණොත් ස්පර්ශ වෙන්නේ වෙන. එතකොට දිව්‍ය ලෝකේ කියන. දැන් මහා මන්ද ධාතු රජුරෝ මිනිස්සෙක් කියලා ඉපදලා ආයේ මැරුන්නේ නෑ. ඒ ආයතන ටිකෙන්ම ගිහිල්ලා දිව්‍ය ලෝකේ සක්විත රජගොල්ල 37 දෙනෙක් රජකම් කරනකම් දිව්‍ය ලෝකේ හිටියා මහා මන්ද ධාතු රජුරෝ. ආයේ දැන් ප්‍රතිසන්දි වෙලා නාම රූප වෙලා උන්නේ. ඒ පිනට, ඒ කර්මයට ඒ ආයතන ටික වෙනස් වෙලා ඒ ආයතන ටිකම දිව්‍ය කියන මට්ටමෙන් හැදිලා ඒ 37 දෙනාගෙන් පස්සේ, ඒ කියන්නේ මෙයාගේ පුණ්‍ය තේජස වැඩි, ඒ කියන්නේ මනුස්ස ලෝකේ මනුස්ස කාම සම්පatti විඳලා 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 අන්තිමට අහනවා මේිට වඩා මනුස්ස ලෝකේ කාම සම්පatti තියනවද කියලා. නෑ කියනවා. මේක නීරසයි, මේ වැඩක් නෑ කියනවා. මේිට වඩා කොහෙත් තියෙන්නේ? චාතුම් මහරජිකේ කියනවා. ඒකට යනවා. ගිහිල්ලා ඒක ඉඳලා මේ නීරසයි ඒක හරියන්නේ නෑ කියනවා. කොහෙත් තියෙන්නේ? තෞතිසල් කියනවා. ඒ හක්තියානේ ඒ ඔක්කොම ටිකත් එකම චක්‍රරත්නෙට පැන්හිලා තෞතිසාවට යනවා. ඒ කයින්. එතකොට ශනිකව කර්මානුරූප ආයතන ටික ඔක්කොම දැන් අපි කියමු තෞතිසාව ඇති දෙවියෙක් ගත්තාම මේ මනුෂ්‍ය මට්ටමේ කයක් නෙමෙයිනේ තියෙන්නේ. මේ ඇයි බුදුරජාණන් වහන්සේ ඔය තෞතිසාවේ විජම්බන දේශනා කරන්න ගියාම දෙවිගොල්ල හිත හිතා හිටියලු? ඒ කියන්නේ පාණ්ඩු කම්බල සෛලාසනයේම දෙදුම් 50ක්ද කොහෙද දිගයි ඒ ගල් ආසන. බුදුහාමුදුරුවෝ අඩි 6ක් විතර, ඒ කියන්නේ අබෑටයක් තරම්වත් පෙනීද දන්නේ නැහැ කියලා හිත හිතාලු හිටියේ දෙයිගොල්ල. ඇයි මනුස්ස කයක් ගත්තාම කොච්චරද ආසනේ? යදුම් 50ක් විතර කිව්වහම. යදුම් 50ක් කියලා කියන්නේ මේ හරියේ නුවරකට එහා වගේ නේද? එතකොට ඒ දිව්‍ය සම්පත. නමුත් බුදුරජාණන් වහන්සේ ඉඳ ගන්නකොට ආසනේ පිරල සිවුරු දෙපොට දෙපැත්තේ වැක්කේරුණා කියන ඒ කය ශනිකව හැදෙනවා. අය බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙකුට මයින්ඩ පුළුවන් තැනකට එන්නේ නැහැ. ඒ තැනදී අග්‍රයි. එතකොට මේ කය කියන එක ශනික වෙනස් වෙනවා. ඒ වගේ මහමන්ද රජුරුත් මේ කයෙන්ම ගියා තව දිසාවට. ගියාට පස්සේ මෙයාගේ දින පුණ්‍ය තේජස නිසා චක්‍රවර්ති මේ චක්‍ර දෙවිය ඉතරහට ඇවිල්ලා දෙවියන්ව මේ වඩින්ද වැඩි මේ මෙයාට ආපු එක බොහොම හොඳයි කියලා මහා මන්ද ධාතු රජුරු පිළි අරගෙන අපි දෙන්නම සමානයි, සමාන බලවත්. ඒ හින්දා අපි දෙන්න තවුතිසා රාජ්‍ය දෙකට බෙදාගමු කියලා දෙකට බෙදලා තවතිසාවේ කොටසක්ම රජකම බාර දුන්නා මෙයාට. මහා මන්දදාතු රජුන්ට කොටසක් මෙයා. කොහොම මෙයා කොච්චර බලවන්ත තේජස්ද කියනවනම් සක්‍රයෝ 37 දෙනෙක් ගේ ආවුස ඉවර වෙනකොට මෙයා හිටියා. දවසක් මෙහෙම ඉඳලා ඉඳලා ඒ තෘප්තියකටපත් තුන්නේ හත් වෙලා නැතුව මෙයාට හිතුණා අර සක්‍රිය මැරුවා නම් ඉතුරු ටිකක් ගත්ත හැකි නේද කියලා. ඒ හිතවිල්ලත් එක්කම මෙයා ඉන්නතින් කඩන්න වැඩනවා. මනුස්ස ලෝකෙට වැටෙනකොට වයසට ගිහිල්ලා මේ මරණාසන්න මොහොත වෙලා වැටුණා. ඊට පස්සේ මෙහි කවුරුවත් නැහැ. ඒ પરම්පරාවේ කෙනෙකුට දෙවියන්වහන්ස මෙච්චර ඉඳලා ඔබ වහන්සේ ලෝකෙට දෙන පණිවිඩය මොකද්ද කියලා. ඊට පස්සේ මේ ලෝකෙට කියන්න කාමය කියන එක ආස්වාදයේ රහිතයි. කොච්චර වින්දත් කවදාවත් සෑහීමකටපත් වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්දා කිසියම් දවසක අස්වැසිලි රහිතයි. ආස්වාදයක් ලැබෙන්නේ නැහැ, පිරෙන්නේ නැහැ, පුරවන්න බැරි දෙයක්. ඒ හින්දා කාමේ ඇලෙන්නේ නැතුව අප්‍රමාදව කටයුතු කරගන්න කියන පණිවිඩය කියන මහා මන්ද ධාතු රජුරෝ මෙන්න මෙච්චර සැප වින්ද කාමයේ නිසා සුඛිත වෙනවා නම් සැපවත් වෙනවා නම් මහා මන්ද ධාතු රජුරෝ ඒකෙන් පළවෙනියා වෙනවා, දැනසිල්ලටපත් වෙනවා. නමුත් මහා මන්ද ධාතු රජුරුවත් සැපවත් උනේ නැති පණිවිඩය ලෝකෙට කියන්නේ කියලා කල්පනා කරනවා. ඒකයි අදටද මේ ශාසනේ කාම භෝගීන් අතරින් මහා මන්ද ධාතු රජුරුව අග්‍රයි. අග්‍ර තැන් තියනවා. අධිපතිත්වයේ අතරින් මාර්යා අග්‍රයි. කාම භෝගී සත්වයන් අතරින් මහා මන්ද ධාතු රජුරුව අග්‍රයි කියලා ඔය වගේ අග්‍ර කාරණා රාශියක් තියෙනවා. ඉතින් මම ඔක ඉදි ගත්තේ ඒ මහා මන්ද ධාතු රජුරුවන්ට දිහා බලන්න දිව්‍ය ලෝකේ පහළ වෙන්න කියලා ආයතන ටික ශනිකව වෙනස් වුණා මිසක ආපහු අමුතු දෙයක් උන්නේ නැහැ. ඒ වගේ දැන්ද මේ ආයතන ටික වෙනස් වුණු ශනිකව දිව්‍ය ලෝකෙ මිසක මෙතනදිම ඔයගලන්ට ඔය ඇහැට පේන්න ගත්තොත් මේ මට්ටම ගෝචර නොවි ඒ සියුම් රූපම ගෝචර වෙන්න ගත්තොත් ඒ මට්ටමේ ධාතු විඥාන පිටි ඔක්කොම ගෝචර වෙන්න ගත්තොත් ඔයගොල්ලෝ දිව්‍යමය දින්නේ නැහැ. වෙන්නේ නැද්ද? වෙනවා. ඔන්න ඔහොම සිද්ධියකින් මේ සංසාර චක්‍රයේ තියෙන්නේ. ඒ හින්දා කර්මය කියන එක හිස් කියලා ගන්න එපා. අපාය නැහැ, දිවි ලෝකේ නැහැ කියලා ගන්න එපා. මෙහෙම වුණොත් මෙහෙම වෙනවාමයි. ඒක ආයෙ බලක් ගන්න කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ලෝකයාගෙන් ලැබෙන දෙයක් නම් ලැබෙන්න හෝ නොලැබෙන්න පුළුවන් කියන තැනකින් ඉන්න පුළුවන්, සමාහයට බේරෙන්න පුළුවන් කියන තැනකින් ඉන්න පුළුවන්. නමුත් තමන් කියන තැනින්ම වෙනස් වුණු. ඒකයි මං කිව්වේ වතුර නැති තැනක නම් වතුර පිපාසයෙන් ඉඳ තියෙන කර්මයට වතුර නැති තැනක නම් අපි උපන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලා හරි වතුර ටිකක් දුන්නොත් බොන්න පුළුවන්. නමුත් ආයතන ටිකම වෙනස් කරු දුන්නත් බොන්න බැරි කරලා තියෙන දැන්. දැන් නැති තැනක මේ නැති තැන ඉඳන්නේ ඇති තැනක් නැති තැනක් නෑ යාට. දැන් බොන්න තියෙන ඉඩම නෑ. ඔන්න ඔය වගේ දැනකින් කර්මෙ තින්. ඔන්න ඔය වගේ ධර්මතාවයක් තියෙන්නේ කියලා දකින්න එතකොට ඕගලන්ට පෙනේ ඇත්තටම කර්මය නේද උප්පත්ති කොට තියෙන්නේ. අම්මා තාත්තා හින්දා උපදිනවා නෙමෙයි. කර්මය උප්පත්ති කොට තියෙන්නේ. ඔගොල්ලෝ දිව්‍ය ලෝකේ උපද්දනවද? බ්‍රහ්මයෙක් කළා උපද්දනවද? මිනිසෙක් කළා උපද්දනවද? දෙවියෙක් කළා උපද්දනවද කියන එක තියෙන කර්මයට. ඒකයි කම්ම යෝනි. කර්මයේ උප්පත්ති කොට තියෙන. කම්ම බන්දු. එකම නෑදෑය කර්මය. කම්ම පටිසරණ. එකම පිළිසරණ මොකද්ද? කර්මය. ඒ හින්දා කම්මස කෝමී කම්ම දායද කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තත් දායද භවිසාමිති. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටෙනවා පබ්බජිතෙනවා අබින්නම් පච්චවෙක්ක තබ්බං. කර්මයම නෑදෑකොට උප්පත්තිකොට දායාදකොට පිළිසරණ කොටයි ඉන්නේ කියලා. ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා හැම කෙනෙක්ම නිතර මෙනෙහි කළ බලන්න. එහෙම කළොත් තමන්ට හොඳට තේරෙනවා මේ කර්මය කියන එක මතයි ජීවත් වෙන්න කියලා. අන්න එහෙම වුණොත් තමයි තමන්ට කර්මය ගැන ටිකක් හරි බයසක ඇති වෙන බේරෙන්න තැනක් නැහැ. ඉතින් තා පැත්තකින් මම ඔය කියන්න ගියේ මෙන්න මේ වගේ ධර්මතාවයක් හරහා තියෙන නිසා පටිච්ච සමුපාදය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන. පටිච්ච සමුපාදය කියලා කියන්නේ මටවත් තව ස්වාමීන් වහන්සේ නමකටවත් තව කාටවත් ඕන ඕන හැටියට කියන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. අද කෙනා කෙනා අපි එක එක්කෙනාට හිතුණු හිතුණු විදිහට කිව්වට අපි කිව්වත් නොකිව්වත් මේ සතර ඇති වෙන්නේ මෙහෙමයි කියන සිද්ධාන්තයක් කියනවා. සිද්ධියක් මේ පරිසම්පාදේ කියන්නේ. ඉතින් ඒ සිද්ධියයි ඕනේ මේ. මේක දින වචන ටික නෙමෙයි. මේ සිද්ධිය හෙළි වෙනවා නම් මේ වචන ටික අහලා මේ සිද්ධිය හෙළි වෙනවා නම් ඒකට තමයි පරිසම්පාදේ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. අපි කොච්චර පරිසම්පාදේ ගැන කතා කළත් මේ සිද්ධිය හෙළි වෙන්නේ නැතුව හෙළි වෙන්නේ නැත්තම් අපි පරිසම්පාද දන්නේ. පටිච්චසම්පාදයේ අවබෝධ වුණොත් තියෙන ලක්ෂණය තමයි අවිද්‍යා කර්ම කියන මේ කාරණාව මත ලෝකය ඇති වෙලා තියෙන්නේ. අවිද්‍යා නිරෝධ සංකර නිරෝධ කියන එක මත ලෝක නිරෝධයක් කළ හැකි කියලා දැකලා. එතකොට ලෝකෙ කියනකොට මොන ලෝකෙද? කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ, මනුස්ස ලෝකේ, දේව ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, ඒ ලෝකේ, මේ ලෝකේ, පරලෝකේ, ඔක්කොම ලෝක. ආ කිසිම දෙයක් ඉතුරු නැති ලෝක කියලා හැම කෙනා ඔක්කොම ලෝක. ඈ ඔක්කොම ලෝක නිරුද්ධ කරන්න පුළුවන්. තමන්ගාව තමයි අපායද, දිව්‍ය ලෝකෙද, බ්‍රහ්ම ලෝකෙද කියන එක තියෙන්නේ තමන්ගාව. උපද්දවා ගන්නවද නැද්ද කියන එක. එතකොට අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියන එකෙන් මිදෙනවද නැද්ද කියන එක තියෙන්නේ තමන්ට. මොකද ඒකට හේතුව ඒ ඔක්කොම ලෝක කියන එක පංච උපාදාන ස්කන්ධ ලෝකයක තියෙන නිසා. එතකොට ඔන්නෝයි දර්ශනේ දැක්කොත් විතරයි සාසව දෘෂ්ටිය හෝ උච්ච දෘෂ්ටිය කියන එක නැති වෙන්නේ. ලෝකය කියලා නැහැයි කියලා කියන්නෙත් නැහැ. ලෝකය කියලා එකක් තියෙනවයි කියලා කියන්නෙත් නැහැ. කාම ලෝකේ හෝ රූප ලෝකේ හෝ අරූප ලෝකේ කියලා, අපාය කියලා, දිව්‍ය ලෝකේ කියලා තියෙනවයි කියලා කියන්නෙත් නැහැ. නැහැයි කියලා කියන්නෙත් නැහැ. ඇයි? හේතුඵල ධමයක් පටිච්චසමුපාදයක් කියන මේ ඇති කල්ලි මේ වෙයි. දැන් පටිච්චසමුපාදය අවබෝධ නොකොට ඊට මෙහා ඔය අන්ත දෙකට නොඇටි කිසිම කෙනෙකුට ඉන්න බෑ. කෙනෙක් අපාය කියලා එකක් නැහැ, දිව්‍ය ලෝක කියලා එකක් නැහැ කියලා කතා කරයි. කෙනෙක් අපාය තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා කතා කරයි. කුසල කුසල කර්ම කළා අපායට යන්න පුළුවන්, දිව්‍ය ලෝකයට යන්න පුළුවන් කියනකොට ඒකේ අපි දන්නවා අපාය කියලා දිව්‍ය ලෝකය කියලා තියෙනවා. තියෙන එකටයි අපි යන්නේ. එතකොට ඉබේමයි සාස්ත්‍ර දෘෂ්ටිය. නැහැ කිව්වොත් ඉබේමයි උච්චේ දෘෂ්ටිය. එතකොට තියෙනවා හෝ නැහැ හෝ කියලා නිකම් වචන නෙමෙයි. එයා දන්නවා මේ ඇති කල්ලි මේ වේ, මේ නැති කල්ලි මේ නොවේ කියලා පටිච්චසමුප්පාද ධර්මතාවය. එතකොට ඒ ටික දැනගත්තාම පුළුවන් මෙන්න මේ සාසුරු උච්ඡේද කියන දෘෂ්ටි දෙකෙන් උපමිනින්ට එයා මධ්‍ය ප්‍රතිපදාවේ ඉන්නවා. අන්න එයාම දුකෙන් මිදෙනවා. ඒකයි පටිච්චසමුපාදයේ දැක්කෝ ධර්මයේ දකින්නවා කියලා කිව්වේ. කොහොම ওই ටික තේරුම් කරගන්න කියන එක තමයි කියන්න හැදී. අමාරු ඇති, ගැඹුරු ඇති. නමුත් ඔතෙන්ටම යෝනි අපි කොච්චර යමක් හරි කතා කරනම ওই ටික පැහැදිලි කරන්න. එහෙනම් මම දැන් අතර කරන්නම්.